පෙරවන් සරණයි හැම දෙනාටම අදත් සෙනසුරාදා දිනවල පැවැත්වෙන අපේ සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන්. කාට හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
පෙරවන් සරණයි ප්‍රශ්නයක් පස්සනා කරන්න කියන එක පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? තත්‍ර විපස්සනාව කියන එක.
තත්ත විපස්සති තත්‍ර නිමේය පච්චුප්පන්න යෝධම්මං තත්ත විපස්සති. ඒක ඊට කලින් කියනවා මේ අතීතය අනුව යන්නත් එපා, අනාගතේ ප්‍රාර්ථනා කරන්නත් එපා. පච්චුප්පන්න ධර්මතාවය තත්ත කියන්නේ එතන එතන විදර්ශනා කරන්න. පච්චුප්පන්න කියලා කියන්නේ අච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් කියන එක. ප්‍රත්‍යයෙන් උපන් ධර්මතාවය එතන එතන විදර්ශනා කරන්න. එතන ඊට කලින් අතීතය අනාගතය යන කියනවා. ඊට පස්සේ කියන්නේ පච්චුප්පන්න බව. පච්චුප්පන්න කියන්නේ වර්තමාන කියන එක නෙවෙයි, ප්‍රත්‍යයෙන් උපන්. හරි,
හරි සර්.
එතකොට පත්‍යෙන් උපන් ධර්මතාවයක් කියන එක ඒ අපට ලැබෙන හැම එකටම පොදුයිනි. සංඛාර සංස්කාර කියන්නේ පත්‍යෙන් උපදින බවනි. සංස්කාර කියන්නේ සකස් කරන සකස් වෙන ගතිය නේද? සකස් වීම. ඒ සකස් වීම පිරිසිඳ දකින්න තියෙන. පිරිසිඳ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සකස් වීම තියෙන්නේ මොකක් හින්දාද? අවිද්‍යාව. අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි සංස්කරණය. අවිද්‍යාපච්චයා සංඛාර. හැබැයි අපිට පේන්නේ අවිද්‍යාව නැත්තම් නොදන්න කම නිසයි සකස් වීම කියන එක අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ තියෙන හින්දා අපි දැනගන්නවා වගේ. ලෝකයේ තියෙන නිසා අපි දැනගන්නවා වගේනේ අපිට පේන්නේ. සංස්කරණයක් බව තේින්නේ නැහැ. ඒක ප්‍රඥාවටයි ගෝචර වෙන්නේ. සංස්කරණ බව ගෝචර වෙන්නේ ප්‍රඥාවට. ආයතනවලට ගෝචර වෙන්නේ නැහැ සංස්කරණ බව. ආයතනවල පැත්තෙන් බලනකොට අපිට හිතන්නේ තියෙන දේ දැනගන්නවා කියලා. එතන එතන ස්වභාවයේ තියෙන දේ අපි දැනගන්නවා කියන පැත්ත තමයි ආයතන. ඒ කියන්නේ දැන් අපි ඇහෙන් දකිනකොට අපිට හිතෙන්නේ අර තිබුණ දේ පෙනුනා කියලා. ඒක ආයතන කියන දේ. නැත්නම් සද්දයක් ඇහෙනකොට හිතෙන්නේ බාහිරේ සද්ද අපට ඇහෙනවා කියලා. තියෙන සද්දේ අපි දැනගන්නවා කියලා. ඒක ආයතන වලින් කියන එක. ආයතන ටික අයිති මායයට මිසක් බුදු කෙනෙක්ගේ දහම නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියනවා පච්චුප්පන්න ධර්මතාවය එතන එතනම සත්ත විපස්සති. එතකොට අතීතයට ගියාට පස්සේ හරි ආපු නැති එකක් හරි එහෙම කතාවන්නේ පච්චුප්පන්න ධර්මතාවය. එතන එතන විදර්ශනා කරන්න කියන්නේ එතකොට අන්න අතන තමයි තියෙන්නේ ප්‍රශ්න. විදර්ශනාව කියන්නේ සාමාන්‍ය ආයතන පැත්තෙන් දැකීම නෙවෙයි, විශේෂයෙන් දකින්න. විශේෂ දැක්ම පරිඤ්ඤය නැකට අභිඤ්ඤය නෝයගේ වචන එනවා. දැන් නැත්තම් සංජානාති. සංජානාති මට්ටම තමයි සාමාන්‍ය ආයතන වලින් දැනගන්න මට්ටම. ඕක මූල පරියාය සූත්‍ර එහෙම ඔය වචන ටික එනවා නේද? සංඥා පඨවීන් පඨිතෝ සංඤත්ත පඨවිය පඨවිය ලෙස සංඥානනය කර අඳුරයි. ඒක තමයි දහම අහපු නැති අසෘතවත්. එතකොට අපි පුතඥන කියලා කියන්නේ අසෘතවත් පුතඥන ස්වභාවය සංඥානනය කරලා ඒක මඤ්ඤණා කරන පඨවිය කියලා බාර ගන්නවා. පඨවිහි කියලා බාර ගන්නවා. පඨවියෙන් කියලා බාර ගන්නවා. ඒ වගේ පඨවිය ගැන කතාවක් හදා ගන්න. පඨවියෙන් තමයි මේවා හැදිලා තියෙන්නේ කියලා එහෙම හිතෙනවනේ. ඒක අසෘතවත් පිටක් යන යගේ විදිහ. එයා දන්නේ විදර්ශනා කරන්න. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක වෙනකොට ඒ දැක්ම වෙනස් වෙනවා. ශ්‍රුතවත් කියනකොට ප්‍රඥාවක් එක්ක තමයි දකින්නේ. බුදුහාමුදුරන්ගේ දහම එක ආය විදිහට කිව්වත් අර සතර ඥානය නැත්තම් සම්මා දිට්ඨිය එක්ක දැන් සාමාන්‍යයෙන් අඳුනා ගැනීම සංඥාව නෙමෙයි. දැන් පඨවිය පඨවිය කියලා අඳුනගෙන ඒ මඤ්ඤණාවේ ඉන්නා නෙවෙයි. පඨවිය කියන මඤ්ඤණාව මඤ්ඤණාවක් කියලා දැනගෙන දැනගැනීම තුළ යා මොකද්ද වෙන්නේ? ඒකෙන් මිදෙන්න. මේ මඤ්ඤණාව එපා කියන ඒකෙන් මිදෙන්න කියන උත්සාහය තමයි දන්න කෙනාට තියෙන්නේ. නොදන්න කෙනා ඒක මඤ්ඤණාවක් කියලා දන්නේ නැහැ නේ. ඒක ඇත්ත කියලා නේ ගන්නෙ. ස්වභාව ධර්මයක් දැනගත්තා කියන තැන ඉන්න කෙනාට ඔකෙන් නිදෙන්න අවශ්‍යතාවයක් නැහැ නේ. මේක මඤ්ඤණාවක්. ඒ කියන්නේ අපේ නොදන්න කමටයි ලැබෙන්නේ කියලා දන්නවනම්. උදාහරණයක් ගත්තොත් වතුරේ බල්ලා නොදන්න කමටයිද ලැබෙන්නේ කියන අදහස ආවොත් ඒකෙන් අයින් වෙන්න උත්සාහය තියෙනවා. රැවටි ඉන්න නෙවෙයිනේ. හැබැයි ඒක මඤ්ඤණාවක් කියලා දැක්කොත් විතරයි නේ. ඉන්න බල්ලෙක් පේනවා කිව්වොත් ආයෝගෙ මිදෙන්න අවශ්‍යතාවයක් තියෙනවද? නැහැ. එතකොට මෙන්න මේක මඤ්ඤණාවක් කියලා දකින්නකොට ඒක සංඥානාති මට්ටම නෙවෙයි. එකට අපි කියනවා ඊට වඩා පරිඥානාති පරිඥයි. ඒ කියන්නේ පිරිසිඳ දකින්න නේද? ඒ පිරිසිඳ දැකීම තුල තමයි විපස්සනාව කතා කරන්න පුළුවන්. يعني ඇත්ත දකින්න නුවණ තියෙනවා. දැන් මේ විදර්ශනාවක් කරන්න බෑනේ. ඒකට ඇත්ත දකින්න නුවණ එන්නේ කොහොමද? අපුරුෂයන් දැකලා සද්ධර්මය අහලා ඒක දැනගෙන ඒකේ දක්ෂ වෙන්නෝ. يعني බුදු කෙනෙක්ගේ ධර්ම අහලා දැනගෙන ඒකේ දක්ෂ කෙනාට තමයි විදර්ශනා කරන්න පුළුවන්. කොටයි අර මේ ශාසනයේ භික්ෂුව කියන වචනේ ඉන්නේ. يعني භික්ෂුව කියනකොට පැවිදි වෙන්නම ඕනේ මේ සුතවත් ආර්ය ශ්‍රාවක කියන මට්ටම. එයාට තමයි යන සත්තත්ත්ව විපස්සති කතාව තියෙන්නේ. තහම නොදන්න අහලා නැති නොදකින කෙනාට එහෙම කතාවක් එන්න විදිහක්. يعني එහෙම කෙනා කරන්නේ ඔන්න දැන් අපිට ඇහෙන පේන දේ ගැන මොකක් හරි ආවක නැති වෙලා යනවා, ඕක වෙනස් වෙලා යනවා කියලා අර ඒකේ බැසගෙන විමසීමක් නේ. ඒක පිළි අරන් ඒක ගැන කතාවක් කරන්න යනවා. ඕක තමයි දැන් අපේ සාමාන්‍ය හොයන මොලේ තියන අය, අපි විද්‍යාඥයෝ කියලා හැම කියන්නේ. ඒගොල්ලෝ ඒ ස්වභාවය පිළි අරගෙන අනිත් නොදන්න අනිත් අය නොදන්න පැත්තක් ඒක ගැන කියනවා. එතකොට ඒක සංජානාති මට්ටම. ඒ කියන්නේ ආයතන වලට වෙන දේ ස්වභාවය නැත්තම් ඇත්ත කියලා පිළි අරන් ඔන්න ඒක නැති වෙලා යනවා, ඕක වෙනස් වෙලා යනවා, ඕක බොරුවක් කියලා. මොකක් හරි ඒක ගැන කියනවා. ඕක අනිත්‍ය දෙයක්, ඕක පෙර නොතිබි හටගත්තු දෙයක්. හැබැයි ඔය කතාව කියන්නේ දහම අහලා දැකලා නෙවෙයි. ලෝකේ තියෙන දේ පිළි අරගෙන ඕක අනිත්‍යයි කියන. ඕක වෙනස් වෙලා යනවා කියන. ඒ කියන්නේ අපි ඇහැට පේන දේ තියෙනවා කියලා අරන් ඕක වෙනස් වෙලා යනවා කියලා කියනවා. ඕක අනිත්‍යයි කියලා කියනවා. ඒක මේ ශ්‍රුතවත්තාරි ශ්‍රාවකයාගේ ලක්ෂණය නෙවෙයි. ශ්‍රුතවත්තාරි ශ්‍රාවක කියන්නේ බුදු කෙනෙක් පෙන්නන ධහම ඇහිලා ඒක දැකලා තියෙන්න ඕන. ඒ කියන්නේ සේක භාවය කියන්නේ සතර ඥානය. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඔකටනේ සම්මාදිට්ඨිය කියන්නේ. ඔය ඥාන හතර නැත්නම් සම්මාදිට්ඨිය නැහැ. හැබැයි එයත් කියනවා මමත් විදර්ශනා කරනවා කියලා. මමත් අනිත්‍ය බලනවා කියලා. එයාට වචන පාවිච්චි කළාට ඊතර වෙන මාර්ගෙට එන්න විදිහක් නැහැ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක නෙවෙයි නම්, ධර්ම ඇහිලා දැකලා නෙවෙයි නම්. එනිසා තමයි අර කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය අනිවාර්යයි. සෝතාපට්ටි අංග විදිහට තියෙනවා. ඒකට දැන් තියෙන දෙයක් අනිත්‍යයි කියන අදහස. දැන් බුදුරජාණන් වහන්සේ අහනවා ඇස නිත්‍යද අනිත්‍යද කියලා නේද? නන්දපවාද සූත්‍රෙත් අහනවා මේ දැල්ල නිත්‍යද අනිත්‍යද? තෙල් නිත්‍යද අනිත්‍යද? එහම අහනවා. උපමාදී. එතකොට දැන් දහම නොදන්න කෙනා අනිත්‍යයි කියනවා, දැල්ලා අනිත්‍යයි කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඇයි අනිත්‍යයි කියන්නේ? පවතින්නේ නැහැ, නිවිලා යනවා නේද? හැබැයි එයා කතා කරන්නේ දැල්ල බාර අරගෙන වෙනවා. බාර අරගෙන කියන්නේ ඔන්න දැල්ලට වෙන දෙයක්, අනාගතේ වෙන්න පුළුවන් දෙයක් ගැන හිතලා තමයි අනිත්‍ය කියන්නේ. අපි දැන් ශරීරය අනිත්‍යයි කියන්නේ ශරීරය අනාගතේ වයසට යයි, වෙනස් වෙලා යයි කියලා හිතාගෙන. එහෙම නැත්නම් අතීතයේ මේ පොඩියට හිටියා, දැන් මේ කාලේ වගේ නෙමෙයි, දැන් වෙනස් වෙලා. ඒකට අතීතේ එක්ක හරි අනාගතේ එක්ක හරි සංසන්දනය කරලා අතීතයට අනාගතයට ගිහින්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පත්තතත් විපස්සති කියන පච්චුප්පන්න ධම්මං ඊට කලින් කියන අතීතය අනුව යන්න එපා. අතීතං නාන්වා ගමෙය්‍ය. ඊත යනුව යන්න එපා. නප්පටි කංකං අනාගතය. අනාගතේ ප්‍රාර්ථනා කරන්නත් එපා. එතකොට ඒ දෙක නැතුව පච්චුප්පන්න ධර්මතාවේ අනිත්‍ය මොකද්ද? අනේ දැන් බලන්න වතුරේ බල්ලගේ උපමාව ගන්න. බල්ලට බල්ලෙක් පේනවනේ ඉන්නවා කියලා. එතකොට ඔය බල්ලා නිත්‍යද අනිත්‍යද කියලා අපි අහනකොට දැන් එයා අතීතේ හිටිය බල්ලෙක් ගැන ඉස්සර මෝ පොඩියට ඉන්න ඇති, ඒ හින්දා දැන් මෝ වෙනස් වෙලා. එහෙම නැත්නම් අනාගතේ වයසට ගිහින් මැරිලා යනවා. ඒ හින්දා අනිත්‍යයි. ඒ කතාව ඇත්ත දැකලා කියන එකක්ද අර ආයතන වලින් දැක්ක දේ අනුව කියන එකක්ද? සංජානාති මට්ටමනේ.
ඔව්. ආයතන.
ඔව්. එක පිරිසිඳ දැකීමක් නෙමෙයිනේ. පරිඤ්ඤය හරි අභිඤ්ඤය හරි වචනේ දාන්න බෑනේ එතෙන්.
ඔව් සර්.
ternary.
ඔව් සර්.
මොකද මේ වතුරේ බල්ලව ආර අරගෙන ඒකේ විස්තරයක් කරන්න. හරි.
ඔව් සර්.
ඒක මතක තියාගන්න, ඔය බල්ලා බොරුයි කියන කතාව එන්නත් පුළුවන්. ඔය බල්ලා පෙර නොතිබීම හටගත්තා කියන කතාව එන්නත් පුළුවන්. අය බල්ලා අනිත්‍යයි, අය බල්ලා දුකයි, අය බල්ලා අනාත්මයි කියන ඔය වචන ටික එහෙමම දාන්න පුළුවන්. හැබැයි දාන්නේ බල්ලෙක්ව බාර අරගෙන, ඒ බල්ලා ගැනයි කතා කරන්නේ. ඔය බල්ලා ගැන කතා වෙන තාක් කල් එයාට ඇත්ත දකින්න පුළුවන්.
මෙස්
අන්න. එතකොට ඒ සකස් වීම කියන එක නෙමෙයි දකින්නේ. සංස්කරණය කියන එක නෙවෙයි නේද කියන්නේ. අවිද්‍යාවෙන් සකස් වුණා කියන කතාව කොහෙත්ම අහුවෙන්නේ නැහැ නේද? ඔය බල්ලා අනිත්‍යයි.
නෑ සර්.
එතකොට ඔන්න දැන් සේක ඥානෙ ආපු කෙනෙක් සතර ඥානෙ ආපු කෙනෙක්කුත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒ වචන කියන්න පුළුවන්. හැබැයි එයාගේ අදහස බල්ලෙක්ව පිළියරං කරන කතාවක් නෙමෙයි, ඊතර වෙන කතාවක්. ඒ අනිත්‍ය තුල තියෙන්නේ බල්ලෙක් ලැබීමෙම වැරද්ද. අවිද්‍යාව නිසායි ඔය කතාව ආවේ කියන දර්ශනෙත් එක්ක නේද? නොදන්න කමටයි බල්ලෙක් ගැන කතාව ආවේ කියන දර්ශනයක් එක්කනේ. නොදන්න කමටයි බල්ලෙක් ගැන කතාවක් ආවේ කියන දර්ශනයක් එක්ක යාවක අනිත්‍යයි කියන, දුකයි කියන, අනාත්මයි කියන. ඔන්න ඔය වෙනස තමයි ශ්‍රුතවද්භාවේ අශ්‍රුතවද්භාවේ තියෙන්නේ. තෙරණ මාර්ගයේද ලෝකෙට අයිති කතාවක්ද කියන වෙනස තියෙන්නේ ඔතන. එතකොට ඔන්න විපස්සති කියන එක විපස්සනාව ඇහෙනවා. ඔන්න අපිත් විපස්සනා භාවනා කරනවා. භාවනා මධ්‍යස්ථානක් තියෙනවා ඔන්න විපස්සනා භාවනාව. හැබැයි මතක තියාගන්න මේ දර්ශනය බුදු කෙනෙක් පෙන්නන දහම අහලා දර්ශනය පිරිසිදු නැත්නම් විපස්සනාව කියන බුදුහාමුදුරුවෝ පෙන්නන ඊතර වෙන අර්ථයට නම් එන්න බෑ. එහෙම කෙනාටයි මේ ශාසනයේ භික්ෂුව කියලා කියන්නේ. අන්නේ සුතවත් ශ්‍රාවකයි කියන්නේ දර්ශනය පිරිසිදු වෙලා තියෙන්න ඕන. ලෝකය කියන්නේ සකස් වීමක්. ලෝකය කියන්නේ සකස් වීමක්, සංස්කරණ. සංස්කරණ බව දකින්න නම් සතර ඥානය තියෙන්නම ඕන, වෙන දකින්න විදිහක් නැහැ. දැන් දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං තියෙන්නම ඕන විදර්ශනේ කරන්න. බුදු කෙනෙක් පෙන්නන ඊතර වෙන මාර්ගේ වඩන්න නම් ওই දැක්ම තියෙන්න ඕන. දහම අහලා දැනගන්නම ඕන. වෙන විදිහක් නැහැ. ඒකට තත්ත්ව විපස්සති කියන එකට එන්න නම් අනිවාර්යෙන් දහම ඇහිලා දැක්ම පිරිසිදු වෙලා තියෙන්න ඕන. පැහැදිලිද?
ඔව් සර්. එතකොට සර් සමාවෙන්ස දැන් එතකොට සර් දැන් තත්ත්ව විපස්සති කියලා එතන බලන්න කියන්නේ ඇස හට ගන්නකොට ඇස ඇති කල්හි මේ රූපය මට නැත්තම් ඇස නැති කල්ලි ඇසත් නැ රූපෙත් නැ ඒ නිසා මට ලැබෙන්නේ නැ ඇස ඇති කල්ලි ලැබෙනවා ඇස නැති කල්ලි මුකුත් නැති මුකුත් ලැබෙන්නේ නැ කියලා එතන හිතන එකදස මේ කියන්නේ
අපිට කතා කරන්න වෙන්නේ ওই විදිහට හිතන එක කියලා. ඒක සිතීමකට වඩා දැක්මක් වෙනවා. يعني ප්‍රඥාවේ භාවිතය දහම අහලා දැක්මක් වෙනවනේ දර්ශනය. එතකොට එනවා මෙන්න මේ බල්ලෙක් ගැන කතාව ආවේ නොදන්නකම. මලක් ගැන කතාව ආවේ නොදන්නකම. පොතක් ගැන කතාව ආවේ නොදන්නකම. කෝපයක් ගැන, ගෙයක් ගැන, පුද්ගලයෙක් ගැන කතාව එන්නේ නොදන්නකමත් එක්ක. ඒ කියන්නේ පැත්තකින් කිව්වොත් ආයතන වලින් මොනවා හරි දැනගන්නේ නොදන්න කමට, අවිද්‍යාව එක්ක. ආයතන වලින් යමක් දැනගන්නේ නොදන්න කම, අවිද්‍යාව. මොකද ආයතන හයම අපිව මුලා කරනවා. බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ සලායතන ලෝකයක් තියෙනවා. ලෝකය කියන්නේ සංස්කර කියන එකක් නෙවෙයි. නොදන්නකම නැත්තම් අවිද්‍යාව නිසා සංස්කරණ. නොය ඔය ධර්මතාවය ඇහෙන්න ඕනේ. ඇහිලා විතරක්මදි තමන් ඒක දකින්න ඕන. ඒ දර්ශනේ පිරිසිදු වුණොත් විතරයි විපස්සනාව කියන බුදු කෙනෙක් පෙන්වන විපස්සනාව කියන එක තියෙන්නේ. ඒක තමයි එක එක විදිහට එක එක පරියායෙන් පෙන්වන්නේ. ආයතන පරියායෙන් පෙන්වනවා. ආයතන හය අපිව මුලා කරන්නේ.
ආයතන හය ඒ මොහොතේ හට ගන්න බව නොදන්න කම හට ගන්න ඇස හටගන්න නිසයි රූප, කන හටගන්න නිසයි ශබ්ද රූප, කය හටගන්න නිසයි මේ පොට්ටබ්බ රූප, මේ බව නොදන්න කමදස අවිද්‍යාව.
ඔය කතාව ඔබතුමිය ඒ මොහොතේ හටගන්න කියන විදිහට කියන්නේ නෑ. මේ දර්ශනේ පිරිසිදු වුණාන මේ මොහොතේ හටගන්නවා කියන්නේ ආපහු මොහොත කියන එක අල්ලගෙන කාලයට අහුවෙලා. දැන් පච්චුප්පන්න කියන්නේ කාලය නෙමෙයි, වර්තමානය නෙවෙයි, ප්‍රත්‍යයෙන් උපන්. ප්‍රත්‍යයෙන් උපන් ප්‍රත්‍ය මොකද්ද? අවිද්‍යාව, නොදන්න. නොදන්න කමටයි ඇහැ ගැන කතාව, නොදන්න කමටයි කන ගැන කතාව, නොදන්න කමටයි නාසය ගැන කතාව. මොකද ඇස අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා, කන අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. අපිට ඕක තේරෙන්නේ නැහැ එක සැරේට. ලොකු දැක්ම බුදු කෙනෙක් පෙන්වන්නේ අපි නොදන්න දහම, කාටවත් හොයාගන්න බැරි වුණ දහමක්. ඇස අවිද්‍යා ප්‍රත්‍යයෙන් කිව්වට අපිට තේරෙන්නේ නැහැ. එහෙනම් තමයි ඇස, ඒක තව ටිකක් පෙන්නලා දෙන්න තමයි. ඇස නිත්‍යද අනිත්‍යද කියලා අහන්නේ. නිච්ඡං වා නිච්ඡං වාති, චක්කුම් භික්කවේ නිච්ඡං වා නිච්ඡං වාති කියලා අහනවනේ. ඇසෙන් පෙනීම කියන සිද්ධිය ගන්නකොට, ඇසෙන් පෙනීම කියන සිද්ධිය අපට තියෙනවනේ නේද? කණෙන් ඇහෙනවා කියන සිද්ධිය අපිට තියෙනවනේ. ඔන්න ඔය සිද්ධිය, ඔන්න ඔය සිද්ධිය. හරි, ඒක වර්තමානද අනේ අතීතද අනාගතද කතාවක් නෙමෙයි. ඔන්න ඔය සිද්ධිය මේක ටිකක් පැහැදිලි නැත්නම් දැන් ඔය සිද්ධිය ඇත්ත කියපු කෙනාට, ඒ කියන්නේ එහෙම පේනවා කියන කතාව පිළිගත් ගමන් මොකද වෙන්නේ? වර්තමානෙත් තියෙනවා, අතීතෙත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. ඒ කියන්නේ වර්තමානෙ එහෙම දැකීමක් යථා කරන්න පුළුවන්, අතීතෙ දැක්ක කතාවක් තියෙනවා, අනාගතෙත් එහෙම දකි කියන කතාවක් තියෙදෙනවා නේද? ඒ දකිනවා කියන්නේ මොකද්ද? චක්කු විඤ්ඤය රූප ගැන කතාවක් තියෙනවා. වර්තමානයේ දක්ක කියන්නේ වර්තමානයේ චක්කු විඤ්ඤාය රූපයක් ගැන කතාවක් කියදෙනවා කියන එක නේද?
ඔව් සර්.
අන දැන් කෝප්පේ පේන. මොකද්ද මේ කෝප්පේ කියන්නේ? චක්කු විඤ්ඤාය රූපයක් නේද?
ඔව් සර්.
අන දැන් සද්දයක් ඇහෙනවා මේ මොහොතේ. එතකොට සෝත විඤ්ඤාය සද්දේසු, සෝත විඤ්ඤාය වූ සද්දයක්. හරි.
හරි.
චක්කු විඤ්ඤාය රූපේසු. එතකොට අපි කියනවා ඔන්න මේ මොහොතේ චක්කු විඤ්ඤාය රූපය ගැනයි අපි බලන්නේ කියලා නේද? මේ මොහොතේ ඇහෙන සද්දේ ගැනයි බලන්නේ. මේ මොහොතේ සෝත විඤ්ඤායේසු සද්දේසු. දැන් ඔන්න ඔය සෝත විඤ්ඤායේසු සද්දේසු කියන්නේ කණෙන් දත යුතු සද්ද, චක්කු විඤ්ඤායේසු රූපේසු කියන්නේ ඇසෙන් දත යුතු රූප. ඒ දතයුතු රූපය කියනකොටම අපිට දැන් ඔන්න ඇහැට පේන රූපයක් මතක් වෙනවා. නැත්තම් දැන් දකින එකම ගන්නකොට දැන් මොකක් හරි පේනවා. හරි. දැන් ඒ පේනවා කිව්වේ මොකද්ද? පිටම කෝප්පයක් පේනවා. ඈ නැත්තම් ඔය ෆෝන් එක පේනවා, කම්පියුටරේ පේනවා. දැන් පේනවනේ මේ මොහොතේ. පේනවා නේද?
පේනවා.
ඔව්, අපිට හිතන්නේ ඕක මේ මොහොතේ පේනවා කියලානේ, මේ මොහොතේ හටගත්තා කියලානේ. දැන් කියන වචනේනේ අපි දන්නේ. එතකොට එන මෙතන හොඳට බලන්න. ඔය චක්කු විඤ්ඤාය රූපය කතාව නොතිබුණා නම් දැන් කියලා කියන්න පුළුවන්. චක්කු විඤ්ඤාය රූපය නොතිබුණා නම් දැන් කියන කතාව යෙදෙයි. දැන් ඔය ඔය ෆෝන් එක දැන් තියෙන්නේ කියලානේ අපි කියන්නේ. නැත්තම් මං කලින් ෆෝන් එක දැක්කා දැන් නම් මෙතන නැහැ කියලා එහෙමත් කියනවා. අතෙන්ට ගියොත් ෆෝන් එක දකින්න පුළුවන් කියලත් කියයි නේද? ඔය දැන් චක්කු විඤ්ඤාය ෆෝන් එක අල්ලගෙන නේද දැන් අතීත අනාගත කියන කාල තුන එන්නේ. මේ මොහොත මීට පොඩ්ඩකට කලින් අනාගතේ කියන කාල තුන එන්නේ ඔය දකින්න දේ එක්ක නේද? දැන් මේක පේනවා අතීතේ මේක දැක්ක අනාගතේ මේක දකින්න පුළුවන් කියන කාලේ ඉන්නේ මේක කියන එකත් එක්ක නේද? මේක කිව්වේ මොකද්ද? චක්කු විඤ්ඤාය රූපේ නේද? එතකොට ඒ රූපේ එක්ක නේද අපි අතීතේ හරි අනාගතේ හරි දැන් මේ මොහොත කියන හරි කාලය කතා කරන්න පුළුවන් ඒ චක්කු විඤ්ඤාය රූපේ එක්ක සෝත විඤ්ඤාය සද්දේ අන දැන් සද්ද ඇහෙනවා කිව්වත් අතීත ඔබ තව ටිකකින් ආයෙත් මෙහෙම ඇහුණා. ආයෙ අහගෙන හිටියත් මෙහෙම ඇහි. කාල තුන ගැන කතා කරන්න පුළුවන් ඒ සෝත විඤ්ඤාය සද්ද එක්ක නේද? කණෙන් දත යුතු සද්ද එක්ක නේද? සිංහලෙන්
කිව්වා.
ඒ සද්දය නැතුව මේ මොහොත හරි අතීතේ හරි අනාගතේ හරි කතාවක් කියදෙනවද?
බෑස කියන්න බෑ.
කියන්න බෑ නේද?
කියන්න බෑනේ. බෑස.
ආයතන වලින් දැනගන්න එකක් නැත්නම් මේ මොහොත කියලා කතාවක් ඇයිද?
කියන්න බෑ. මොකක් හරි මේ එක ආයතනෙකින් මොකක් හරි ගන්න ඕන මං. නැත්නම් මට බෑ. ඔව්.
ආයතනෙකින් දැනගන්න එකක් එක්කම නේද අපි කාල තුන හදන්නේ මේ මොහොත කියන එක හැදෙන්.
ඔව්
සර්. ඉස්සෙල්ලා මං මෙහෙම අහලා තියෙනවා අතීතේ. ඒ ඉස්සෙල්ලා අහපු එකක් එක්කනේ අතීතේ කතාව කියන්නේ නැත්නම් කලින් දැකපු එකක් එක්කනේ අතීතේ කියන්නේ නේද? කලින් දැනුණ ගඳ සුවඳ. එහෙමනේ අතීතේ කතාව ඩිෆයින් වෙන්නේ අතීතය කියන්නේ.
ඔව් සර්.
ඒකට බලන්න ඔන්න ඕක තමයි ප්‍රපංච කියන්නේ. ප්‍රපංච සංඥා සංකා සමුදාචරං. අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. දැන් අපේ ප්‍රපංචවල අතීත අනාගත පත්‍යුප්පන්න වූ චක්කුඤ්ඤය රූප එකයි අපි සැරිසරන්නේ. අතීත අනාගත පත්‍යුප්පන්න සෝත විඤ්ඤය සද්ද ඕවා එකයි සාමාන්‍ය කෙනාගේ ජීවත් වෙනවා. මේ සාමාන්‍ය කෙනා කියන්නේ අශෘතවත් පුතඥන්. හරි? දහම ඇහිලා නැති සාමාන්‍ය පුද්ගලයා චක්කු විඤ්ඤය රූපේ හරි සෝත විඤ්ඤය සද්ද ඒ කියන්නේ ඇසෙන් දත යුතු රූපය කනෙන් දත යුතු සද්දේ නාසෙන් දත යුතු ගන්ධය දිවෙන් දත යුතු රසය කයෙන් දත යුතු පහස මනසෙන් දත යුතු ධම්මය කියන ටිකත් එක්ක ඕක දැන්ද අනාගතද අතීතද කියලා ඒවයි හැසිරෙනවා. ඔක තමයි කියන්නේ පංච සංඥා සංකා සමුදාචරන්ති අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු. මේ ලෝකයාගේ තත්වය බුදුහාමුදුරුවෝ පෙන්නනවා මදුපිණ්ඩික සූත්‍රය. ඔය ප්‍රපංචවල හැසිරෙන්න මොකද්ද උනේ? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්ස. ඔනෝයේ කතාව එක්ක මොකද වෙන්නේ? දැන් අතීත අනාගත කියන චක්කු විඤ්ඤාණ්‍ය රූපයක් ගැන අපිට කතා කරන්න පුළුවන්. අපි දැන් ඔන්න මම මේක දැන් දැක්ක මං ඊයේ දැක්ක හෙට දකි මට මේක දැන් ඇහුණා අතීතයේ ඇහුණ දෙයක් ගැන මම මේ කියන්නේ අනාගතෙත් ඔක ඇහි කොහොමනේ අපේ කතාව
තියෙන්නේ.
එතකොට ඔන්න ඔය අත්දැකීම කියන එක අද ඉස්සෙම ඇවිල්ලා තියෙන්නේ ආයතනයක් එක්ක නේද? ඒ අත්දැකීම වෙන ආයතනේ ස්පර්ශය වෙන්නත් ඕන නේද? ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි චක්කු විඥාණය ethical කියන කතාව නේද? ඇස ethicalli රූප ethicalli චක්කු විඥානේ ethicalli නේ ඔය කතාව
තියෙන්නේ.
ඔව් ඇතින් දන්නවා නේ රූපේ දැක්කා කියන කතාව තියෙන්නේ ওই තුන යෙදුනොත් නේ නේද? සේ දෙන්න ඕන රූපේ දෙන්න ඕන චක්කු විඥානේ යෙදෙන්න ඕන නැත්නම් කතාව ඉන්නේ නේද?
ඔව් සර්. ඔව් වර්තමානයේ දෙන්නේ
එතකොට අපි යෝග කියන්නේ වර්තමානයේ මේ තුන යෙදුනා. දැන් මේ තුන යෙදුනා කියලානේ. හැබැයි අපිට පේන්නේ මේ තුන හිඳයි වර්තමාන කතාව ආවේ කියලා. ඔය තුන අදාළම නැත්නම් ඇහැ රූපේ චක්කු විඥාණය කතාවක් යෙදිලා නැත්නම් මේ වර්තමාන කතාවක් තියෙනවා, අතීත කතාවක් තියෙනවා, අනාගත කතාවක් තියෙනවා. චක්කු විඥානේ පහළ වෙලා නැහැ, සෝත විඥානේ පහළ වෙලා නැහැ. මේ එකක් කියනකොට හයම මනෝ විඥානේ පහළ වෙලත් නැහැ. දැන් වර්තමානය කියලා කතාවක් තියෙනවද? මේ මොහොත කියලා කතාවක් තියෙනවද? අතීත කියලා කතාවක් තියෙනවද? අනාගත කියලා
කතාවක් තියෙනවද? ඔව් සර්, ඒ තුනේ නැත්තම් මේ මොහොත නැහැ. මේ මොහොත නැත්තම් පෙරපසු නැහැ.
එතකොට මේ මොහොත
ඒ තුන නැත්තම් මේ මොහොත නැහැ. මේ මොහොත නැත්තම් අතීත අනාගත.
එතකොට මේ මොහොත කියන කතාව හදාගත්තේ මේ මොහොත කියන කතාව හැදුනේ මොකක් හින්දාද? විඥාණයෙන් යමක් දැන ගැනීම එක්ක නේද? නැතනේ මේ විසන්දේ වුණා. මේ මොහොත කියන කතාව හැදුනේ මොකක් හින්දාද? විඥාණයෙන් යමක් දැන ගැනීම එක්ක නේද? චක්කු විඥාණය, සෝත විඥාණය, ඇහෙන්, කණෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් මොනවා හරි දැන ගැනීම එක්ක නේද අපිට මේ මොහොත කියලා කතා කරන්න පුළුවන්?
ඔව් සර්.
ඒවා යෙදුන් නැත්තම් මේ මොහොත කියලා හරි, අතීතය කියලා හරි, අනාගතය කියලා හරි, ඒවා යෙදුන් නැත්තම් කතාවක් තියෙයිද?
නෑ සර්, මේවා යෙදුන් නැත්තම් නෑ.
එතකොට පේනවාද මේ මොහොත කතාව අපි සකස් කළේ දැන ගැනීමක් එක්ක? ඒ දැනුවත් වීමක්, දැනුවත් වීමට කියනවා විඤ්ඤාණය කියලා. ඒක ඇස නිසා වෙන්න පුළුවන්, කන නිසා වෙන්න පුළුවන්, නාසය නිසා වෙන්න පුළුවන්, දිව නිසා වෙන්න පුළුවන්, කය නිසා වෙන්න පුළුවන්, මන නිසා වෙන්න පුළුවන් දැනුවත් වීම. ඒ දැනුවත් වීමට දෙන පාළි වචනේ විඤ්ඤාණය. විඤ්ඤෙය්‍ය දතයුතු. ඇසෙන් දතයුතු, කනෙන් දතයුතු. මේ විඤ්ඤෙය්‍ය. හරි. ඔන්න ඔය විඤ්ඤෙය්‍ය කතාව එක්ක තමයි මේ මොහොත හරි අතීතය හරි අනාගතය හරි පිහිටන්නේ. මම මේ කිව්වේ කාලය පිහිටන හැටි. කාලය ගැන කතාවක් එන්නේ දැනුවත් වීමක් එක්ක, විඤ්ඤෙය්‍ය කතාවක් එක්ක. ඔකට තමයි බුදුහාමුදුරු කියන්නේ ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤයේසු රූපේසු. අපි ප්‍රපංච එක්ක තමයි ওই සමුදාචරಂತಿ හැසිරීම තියෙන්නේ. කොහොමද අතීත අනාගත පච්චුප්පන්න? හරි
හරි සර්.
එතකොට දැන් මම මේ පෙන්වන්න හැදුවේ ඔබතුමිය නිතරම අහන්නේ මේ මොහොතේ හටගන්න ආයතන නේද කියලානේ.
ඔව් සර්.
දැන් ඒ කතාව වෙනස් වෙන්න ඕන ආයතන නිසයි මේ මොහොත කතාව
එන්නේ. ඔව් සර්, තේරුණා. මේ මොහොත එන්නේ අර ආයතන වලින් එකක් නිසා, එකකට විඥානය ඇතිවීම නිසා. ඊට පස්සේ මේ මොහොතට සාපේක්ෂව තමයි අතීතය හෝ අනාගතය.
මේ මොහොතට සාපේක්ෂව අතීත අනාගතේ මේ මොහොත හැදුනේ ආයතනයේ.
ඔව් සර්, ඒක තේරුණා. ඔව්, ආයතන නිසා.
ආයතනය පිළිගැනීම නිසා. දැන් ඇහෙන් දකිනවා කියලා පිළිගැනීම නිසා.
ඔව් සර්.
හැබැයි ඇහෙන් දැකීම කියන කතාව පිළිගත්තේ නැත්තම්.
ඔව් සර්.
ඇහෙන් දැකීම කියන කතාව පිළිගත්තේ නැත්නම් මේ මොහොත කියන කතාව තියෙයිද?
නැහැ. එහෙනම් කතා කරන්න බැහැ මොහොතක් ගැන. මොකද මොකුත් ආයතනයකට ලැබෙන්නේ නැත්නම් මොහොත ඩිෆයින් කරගන්න බෑ.
අන්න. එහෙනම් මේ මොහොතේ ඇහැ ඉපදුනාද? ඇහැ ඉපදුන හින්දා මේ මොහොත ආවද?
ඇහැ ඉපදුන නිසා මේ මොහොතක් ආවා.
ප්‍රශ්න තේරුම් ගන්න. හැබැයි බාරගත්තු නිසායි මේ මොහොත කියන කාලය කියන එක උපදින්.
ඕ සර් තේරුණා.
එතකොට මේකෙන් අපේ ප්‍රශ්නේ ටිකක් කොන්න නිවැරදි වෙනවා. මේ මොහොතේ ඇහැ ඉපදුනා කියන කතාව නෙමෙයි. ඇහැ ඉපදුන නිසා මේ මොහොත කතාව ආවා.
ඕ සර්.
ඇහැ ඉපදුන නිසා මේ මොහොත කියන කතාව ආවා. නේද?
ඔව් සර් ඒක පැහැදිලි වුණා.
එතකොට දැන් ඔන්න මේ මොහොතට ආයතනයක් උපදිනවද කියන ප්‍රශ්නේ තියෙන අඩුව පේනවා නේද? ඒකයි මං කිව්වේ පෘථග්ජනයා මේ මොහොතේ ආයතන ඉපදුනාද? මේ මොහොතේ ආයතන ඉපදුනාද? ආයතන උපද්දගත්ත හින්දා මේ මොහොත ගැන කතා කරන්න පුළුවන් වුණාද?
ආයතනයක් උපද්ද ගත්තම තමයි මට මේ මොහොත ලැබෙන්නේ. මොකක් හරි ආයතනයක්.
එහෙනම් දැන් මේ මොහොතේ පෙර නොතිබීම හටගත්තද? ආයතනයක් උපද්දගත් නිසානම් මේ මොහොත ආයතනයක් බාරගත්ත නිසානම් මේ මොහොත විඥාණයෙන් කියන දෙයක් බාරගත්ත නිසානම් මේ මොහොත කියන කතාව තියෙන්නේ. මේ මොහොත කතාව තියෙන්නේ විඥාණයෙන් කියන දේ බාරගත්ත නිසානම්. මේ මොහොතේ විඥානය හටගත්තද? විඥානය හින්දා මේ දැනුවත් වීම, විඥානය කියන්නේ දැනුවත් වීම. දැනුවත් වීම එක්ක මේ මොහොත කතා කළාද?
දැනුවත් වීම නිසයි මට මේ මොහොත ලැබෙන්නේ. විඥානය නිසයි.
විඥානය නිසයි දැන් කියන කතාව තියෙන්නේ. අනාගතය කියන කතාව තියෙන්නේ. අතීතය කියන කතාව තියෙන්නේ. දැනුවත් වීම. දැනුවත් වෙන්නේ මොකෙන්ද? ආයතන හයින්. අපි මොනවා හරි දැනුවත් වුණා නම් දැනුවත් වෙන්නේ ආයතන හයෙන්. නා ආයතන හයෙන් තොරව මේ මොහොත කතාවක් එදෙයිද?
නෑ එකක් හරි ඕන.
එකක් හරි ඕන. එක විඥානයක් හරි ඕන. එක දැනුවත් වීමක් හරි ඕන.
මේ
ආයතන
මොහොතේ
කතාවට එන්න.
නැස්
එතකොට ඔන්න දැන් පේනවාද මේ මොහොතේ ආයතන උපද්දනවා කියන කතාවෙම අඩුවක් තියෙනවා කියලා.
ඔව් සර් ආයතන නිසයි මොහොත කියලා තේරෙනවා සර්.
අන්න හරි. ආයතන නිසයි මේ මොහොත. ආයතන නිසයි අතීතය. ආයතන නිසයි අනාගතය. ඕකම තමයි ආයතන නිසයි ලෝකේ. සලායතන ලෝකේ. හරි.
හරි සර්.
ඊළඟට දැන් බුදුහාමුදුරෝ ඔන්න තත්ත්ව විපස්සති කියන්නේ ඔන්න දැන් ආයතන ගැන විදර්ශනා කරනවා. කොහොමද මේ දැනුවත් වෙන්නේ? එසේද මේ? එතකොට අපි ඇහැ ගත්තොත් ඇහැයි රූපේ චක්කු විඥාණයයි. නිසයි ඔය කතන්දරේ. දැක්කා කියන කතාව. ඇහැ තිබුණ නැත්නම් දැක්කා කියන කතාවක් නැහැ. රූපේ තිබුණ නැත්නම් දැක්කා කියන කතාවක් නැහැ. විඥානේ තිබුණ නැත්නම් දැක්කා කියන කතාවක්
එන්නේ.
එන්නේ නැහැ නේද?
ඔව් සර්.
එතකොට ඔන්න ඔය තුනේ සංගතියත් එක්ක තමයි එකතුවත් එක්ක තමයි දැක්කා කියන කතාව. එතකොට ඇස ඇති කල්ලි, රූප ඇති කල්ලි, චක්කු විඥානේ ඇති කල්ලි තින්නම් සංගති පස්සෝ පස්ස පඤ්ඤත්තිය පැනවිලා. එතකොට ඒ පස්සේ නිසයි ඒ දැක්ම කියන ප්‍රපංචයට එන්නේ. චක්කු විඤ්ඤාය රූපය කියන කතාවට එන්නේ.
නැස
ඇස යෙදුන් නැත්නම් චක්කුස්මින් අසති. රූප යෙදුන් නැත්නම් රූපේ අසති. චක්කු විඤ්ඤාණය යෙදුන් නැත්නම් චක්කු විඤ්ඤාණය අසති. පස්සපඤ්ඤත්තිය පැනවෙනවා කියන කතාවක් යෙදෙයි. පස්සපඤ්ඤත්තිය පඤ්ඤා පෙස්සදීති කියන එක බුදුහාමුදුරුවෝ කියනවා. නේතන්තාණං විජ්ජති. එහෙම විද්‍යමාන වීමක් නැහැ, දැකීමක් නැහැ, කතාවක් නැහැ. මදුපිණ්ඩික සූත්‍රයේ ලස්සනට පෙන්නවා. ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි චක්කුඥාන ඇති කල්ලි පස්ස පඤ්ඤාක්තිය පනෝනවාය කියන එක විද්‍යමානයි. ඇස අසතිනං යෙදුන් නැත්තම් රූප අසතිනං රූප යෙදුන් නැත්තම් චක්කුඥාන අසතිනං යෙදුන් නැත්තම් පස්ස පඤ්ඤාක්තිය පනෝනවාය කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ. පස්ස පඤ්ඤාක්තිය පඤ්ඤා ප්‍රසති ඉති නේතන්ටානං විච්ඡති කියලා කියන්නේ. දකින්න බෑ යෙදුන්නේ.
ඔව් සෝයෙන් එකක් යෙදුන එකක් හරි අඩු නම් ඒත් පස්සපඤ්ඤාක්තියක් යෙදෙන්නේ නෑනේ.
ඔව් දැන් අපේ මට්ටමට නම් ඔය තුනෙන් එකක් හරි යෙදුන නැත්නම් දැන් තින්නම් තුනක් කියලා කියන්න බෑ.
ඔව් සර්.
පස්සේ වෙන්නේ නෑ. එතෙන්දී අපි මොකද්ද කියන්නේ? දෙකක් තියනවා එකක් නෑ කියන අදහස දාගෙන. ඇස තියනවා රූප තියනවා චක්කු විඥානේ නෑ. එහෙමනේ කියන්නේ.
නැහැ සර්. ඇස නැත්තම්
විඥානේ තියෙන රූප නැහැ.
ඇස නැත්තම් සර්. ඇස හටගත්තේ නැත්තම් සර් අනිත් ඒවා කොහොමත් නැහැනේ.
ඒක තමයි දැන් ඔබතුමිය කියේ ඔය තුනෙන් එකක් නැත්නම් පස්සේ කියලා එකක් නැහැ කියලා නේ.
ඔව් සර්.
එකක් නැහැ කියන්න නම් තියෙන ಜಾති දෙක පිළිගන්නත් ඕන නැති එක පිළිගන්නත් ඕන.
ඔව් සර්.
ඒවා බාර අරගෙන නේ කතාව කියන්නේ. නේද?
ඔව් සර්.
කියන්නේ එකක්ද දෙකක්ද කියලා ගණින්න යමක් ලැබෙන්න ඕනනේ.
ඔව් සර්.
ඒ යමක් ලැබුණේ මතක තියාගන්න අනිත්‍ය දැක්කේ නැති හින්දා. ඇස අනිත්‍ය බව දැක්කේ නැහැ. රූප අනිත්‍ය බව දැක්කේ නැහැ. චක්කු විඥානය අනිත්‍ය බව දැක්කේ නැහැ.
හරි සර්.
හැබැයි මේ අනිත්‍ය කියන්නේ ඊතර වෙන දර්ශනයක් එක්ක. ඊතර වෙන දර්ශනේදී එන්නේ දැන් අර ඔය තුනම වතුරේ බල්ලෝ වගේ. කියන්නේ වතුරේ බල්ලෙක් රූප ඇසෙන් දැනගන්න රූප කියන්නේ වතුරේ බල්ලෙක් චක්කු විඥානය කියන්නේ වතුරේ බල්ලෙක්. ඇයි මම මේ වතුරේ බල්ලා කියන්නේ? අවිද්‍යාව නිසායි. නොදන්නකම නිසායි කතාව. නොදන්නකම නිසායි කතාව. ඇස කියන කතාව තියෙන්නේ නොදන්නකම හින්දා. රූප කියන කතාව තියෙන්නේ නොදන්නකම හින්දා. චක්කු විඥානය කියන කතාව තියෙන්නේ නොදන්නකම. මේ පාලි වචනේ නෙමෙයි. ඒකට අපිට එන අදහස.
හරි සර්.
එන් දැනගත්තා කියන අදහසක් එනවනේ අපි. ඔන්න ඔය අදහස තියෙන්නේ නොදන්නකම හින්දා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ. ඇසෙන් දැනගත්තා කියන අදහස තියෙන්නේ නොදන්නකම හින්දායි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. ඒක සාමාන්‍ය කෙනාට පේන්නේ නැහැ.
නෝ සර්.
නොදන්නකම නිසයි මේ දැකීම.
ඩොක්ටර් සමාවෙන් ඩොක්ටර් ඔතන දැන් තත්ත්ව විපස්සති වෙන් ඩොක්ටර් ඒක නොදන්නකම නිසාද?
නොදන්නකම නිසා විපස්සති වෙන්න බෑ. දන්න දකින්න කෙනාට නේ විපස්සනාව
තියෙන්නේ. සමාවෙන් ඩොක්ටර් එතකොට දැන් ඔය අර දැන් ඩොක්ටර් කලින් ඒ කියපු විදිහට ගත්තොත් එකපාර ඩොක්ටර් දැන් තත්ත්ව විපස්සති කෙනෙක් වෙන්නේ නොදන්නකම නිසා කියන එක එනවනේ හැඟීමක්.
අපතුමා කියන එකේ වචන ටික වැරදි.
සමාවෙන් ඩොක්ටර් මෙතනේ පාඩේ
නොදන්නවා කියන්නේ අපි දහම ඇහිලා දැකලා නැහැ අසෘතව. නේද? අසෘතවත් පුතක් යන මට්ටමේ විපස්සති කතාව දාන්න බෑ. හරි
හරි ඩොක්ටර්.
හරි මේ පාසලේ දන්න දකින්න කෙනාට විතරයි. දහම ඇහිලා දැක්ක කෙනාට විතරයි. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒකයි මේ ශාස්ත්‍රය කියන්නේ. පෙර වෙන විපස්සනාම තියෙන්නේ දන්න දකින්න කෙනාට, නොදන්න කෙනාට නෙවෙයි.
ඔව් සමහරවිට ඩොක්ටර් එතකොට ඩොක්ටර් දැන් මේ පච්චුප්පන්න ධර්මතාව විදිහට ඩොක්ටර් ගන්න ඕනේ මොනවද ඩොක්ටර්? ඒ කියන්නේ පච්චුප්පන්න ධර්මතාව විදිහට
පච්චුප්පන්න කියන කතාව තේරුම් ගන්න පුළුවන් දන්න දකින්න කෙනාට විතරයි. අශෘතවත් කෙනාට ඒක තේරුම් ගන්නත් බැහැ. එයා කියන්නේ මේ මොහොතේ පච්චුප්පන්න කියලා. මම මෙච්චර වෙලා පෙන්නේ මේ මොහොත කතාව යෙදෙන්නේ නොදන්නකම.
අවුරුද්ද
පච්චුප්පන්න බව දැනගත්තා නම් මේ මොහොත කතාව දාන්න බැහැ. පච්චුප්පන්න බව දැක්කනම් මේ මොහොත කියන කතාව ඉන්නේ නැහැ. ඒ කියන්නේ කාලයට අහුවෙන්නේ නැහැ පච්චුප්පන්න බව දැක්කම. පච්චුප්පන්න කියන්නේ සංස්කරණ බව. සකස් වෙන බව. සකස් වෙන බව ප්‍රඥාවේ භාවිතයක් මිසක් මේ අපි ඒ කියන්නේ සාමාන්‍ය කෙනා කියන කතාව නිවි. සකස් වෙන බව ප්‍රඥාවේ භාවිතය. ප්‍රඥාව කියන්නේ ධම ඇහිලා දකින්න තියෙන.
හොඳයි ડોක්ටර්.
එයාගේ නුවණට තමයි ඇස ඇති කල්හි කියලා කියන්න පුළුවන්. ඇස ඇති කල්හි කියන්නේ ඇසක් බාරගත්තනේ මේ. ඒ කියන්නේ වතුරේ බල්ලා ඇති කල්හි කියන්න පුළුවන් වතුරේ බල්ලා ගැන ප්‍රඥාව තියෙන කෙනාට නේ.
අන්නාරි ඔව් ડોක්ටර්.
ඒ ප්‍රඥාව නැත්තම් නොදන්න කෙනාට ඒක කියන්න බෑ. ඇයි ඌ ඉන්නවනේ? ඇති කල්හි කතාවන්නේ ඉන්නවා. තේරෙනවා. එයත් ඇති කල්හි කියලා කියනවා. ඒ කියන්නේ අර ඇහැට පේන්නේ නැති වෙලාවෙයි පේන වෙලාවෙ. ඇහැට පේන වෙලාවෙත් එයාට බල්ලා ඉන්නවා. ඇහැට පේන්නේ නැති වෙලාවෙත් එයාට බල්ලා ඉන්නවා කියන එක එයාගේ නුවණට අහුවෙන්නේ. දැන් බල්ලා වතුරට එදෙන වෙලාවෙත් බල්ලා ඉන්නවා. ඌ ගහක් යට ගිහිල්ලා හිතනකොට අර අතන වතුරේ බල්ලා ඉන්නවද දන්නේ නැහැ කියලා නැති පැත්තෙන් බල්ලා උපද්දක. ඉන්නවා කියන එකයි නැහැ කියන එකයි දෙකම බල්ලා වතුරේ බල්ලා මතයි ගොඩ නැගෙන්නේ. යමක් මතයි ඇත හෝ නැත කතාව තියෙන්නේ. යමක් යමක් කියන එක සකස් වීම කියලා දකින්න නුවණක් එයාට නැහැ. ඒ දහම ඇහිලා දැක්ක කෙනාට තමයි ඔක ඇතිකල්හි කියන එකේ නියම වචන. එතන අනිත්‍ය කියන තේරුම. අනිත්‍ය කියන එකේ තේරුම තමයි නොදන්න කමටයි තියවනම්. නොදන්න කම මතයි කතාවක් තියෙන්නේ. ඒකටයි අපි ඇතිකල්හි කියන එකේ ඒ ගැඹුරු අර්ථය. නොදන්න කම එක්ක තියෙනවනේ. එහෙනම් ඇතිකල් කියලා අපිට කියන්න නැහැ කියන්න බෑ. නොදන්න කම විද්‍යාව මෝඩකම කියන එකත් එක්ක තියෙනවා. නොදන්න කම විද්‍යාව මෝඩකමත් එක්ක මොකද වෙන්නේ? තියෙනවා. මොඩකම තියෙන කෙනාට ඒක පේන්නේ නැහැ. දන්න කෙනාට තමයි කියන්න වෙන්නේ. ආ ඒක ඇතිකල්ලි නේ.
බුරනවා.
වතුරේ බල්ලා ඇතිකල්හි තරහාරම් බුරනවා කියලා කියන්න පුළුවන් නේ අපිට. වතුරේ බල්ලා යෙදුනේ නැත්නම් එයාට බුරන්න හේතුවක් නැහැ නේ. අපිට කියන්න වෙන්නේ අනං කියයි වතුරේ ඉන්න බල්ලට පුරන්නේ කියලා. අපිට කියන්න වෙන්නේ ඒ වතුරේ බල්ලා ඇතිකල්ලි මෝ කරහරම් පුරනවා කියලා නේද? ඇතිකල්ලි කියන එකේ ගැඹුර තේරෙනවද?
එහෙමයි ડોක්ටර්. ඔව්.
ඒක ඇත්ත ඇති දැක්ක කෙනාටයි ඔය කතාව හරියටම කියන්න
ඕනේ. සමායෙන් ડોක්ටර්. එතකොට දැන් තත්ත විපස්සති වෙන්න වෙන්නේ ડોක්ටර්. දන්න දකින කෙනා
අන්න හරි අන්න ඒක තමයි වන් කියන්නේ. නොදන්න කෙනාට බෑ ඒක. ඔව්.
ඒකනේ එතකොට දැන් පච්චුප්පන්න ධර්මතා කියන්නේ අපි හිතන එකක් නෙමෙයි ડોක්ටර් නේද?
නෑ නෑ. ප්‍රඥාවේ භාවිතය.
එහෙමයි ડોක්ටර්.
ඒ ප්‍රඥාවේ භාවිතයට තමයි දත්තතත්ව විපස්සති කියන්නේ විපස්සති කියන වචනේ දාන්න පුළුවන් මේ ශාසනේ දන්න දකින කෙනාට විතරයි. අන්‍ය ශාසනවල අයත් අපි විපස්සනා භාවනා කරනවා කියලා කරනවා. ඒක ඒගොල්ලන්ගේ විපස්සනාවක්. ලෝකෙට අයිති කතාවක්.
ඔව්.
බුදුහාමුදුරුවෝ පෙන්නන ඊතර වෙන දර්ශනෙ නෙවෙයි.
එහෙමයි ડોක්ටර්. ඊතර මේ එතන ડોක්ටර් එතකොට දැන් මේ දන්නේම නැතුව ડોක්ටර් ආයතන මේ අපි ගන්න ධර්මතා එක තමයි පච්චුප්පන්නම කියන්නේ පච්චුප්පන්න ධර්මතා කියලා හිතලා අරගෙන ඊට පස්සේ අපි තත්ත විපස්සති වෙනවා ගොඩක් කරන්නේ නේ ડોක්ටර්. අර වතුරේ බල්ලා කියලා දන්නේ නැතුව.
අන්න දන්නේ නැතුව ඉතින් අපි විපස්සනා කරනවා කියලා කියන අය ඉන්නවා. ඒක කරන්න දෙයක්
නැහැ.
හරි.
තමයි.
බෞද්ධ අපි විපස්සනා තමයි කරන්නේ කියලා විපස්සනාව කියන වචනේ දාගන්නා ඉන්නවා. හැබැයි ලෝකෙට අහුවෙලා. තියෙන ඇහැක විනාශ වීම දැකලා අනිත්‍ය දකින්නවා කියන ඉන්න බැලලා අවු වෙනස් වෙලා යනවනේ, ඒ හින්දා අනිත්‍ය. තේරුණා? එතකොට අපිට ඇහැට පේන දෙයක්, ආ ඕක අපට ඔන්න කවුරු හරි පේනවා, ලෙඩ වුණ කෙනෙක් පේනවා. ආ ලෙඩ වෙන එක දුකයිනේ. දැන් ලෙඩ වෙන එකද පෙනුනේ අර පෙනුන දෙයද? ඒ කියන්නේ අපි ලෙඩෙක් දැක්කහම ඇත්තටම පෙනුනේ ලෙඩ වෙන බවද? ලෙඩෙක් කියන්නේ ලෙඩේ හැදිලා ඉවරයිනේ.
ඔව්.
ලෙඩෙක් දැක්ක කියන්නේ ලෙඩේ හැදිලා ඉවරයි නේද?
එහෙමයි ඩොක්ටර්.
එතකොට ලෙඩ වෙන බව පෙනුණාද? ලෙඩ වෙන බව කියනකොට ලෙඩේ හැදිලා වෙන්න බෑ. අපි ඔන්න මැරෙන බව දකින්න යනවා. මැරෙන බව දකින්න යන්නේ මලබිනියක් දිහා බලාගෙන මැරෙන බව දකින්න හදනවා. පුළුවන්ද?
ඔව්.
මැරිලා ඉවරයි. ඔව් මැරෙන බව දකින්න. මැරෙන බව දකින්න නම් මැරෙන කලින් දකින්න ඕන නේද? එන මොහොතේනේ මැරෙන බව දකින්න ඕන. මැරුණාට පස්සේ පුළුවන්ද මැරෙන බව දකින්න? දැන් ඇවිදින බව දකින්න නම් ඇවිදින කොටනේ දකින්න ඕන. ඇවිදලා ඇවිදලා ගිහින් වාඩි වෙලා ඔන්න මන් දැන් ඇවිදිනවා දකින්නවා කිව්වොත් හරි.
ඊට පස්සේ කතා කරන්න වෙන්නේ.
ඒ බව ඒ වෙලාවේ දකින්න නම් ඒක තියෙන්න ඕනනේ. මැරෙන බව දකින්න නම් මැරෙන බව තියෙන්න ඕනේ. මැරුණාට පස්සේ මැරෙන බව දකින්න පුළුවන්ද?
ඔව් එතන කතාවේ වැරද්දක් තියෙනවා.
ඒ ඒ මැරෙන බවයි දුක කියන්නේ. මැරුණාට පස්සේ මලමිනියට දුකක් තියෙනවද? මලමිනියට දුකක් තියෙනවද? මලමිනිය දැකලා අපි නම් දුක හදාගන්න බොරුවට, ඒක වෙන කතාවක්.
මැරෙන බව දැක්කොත් එතනත් ડોක්ටර් දුක පිටන්නේ.
මැරෙන බව දකින්න අපිට බෑ, ඒක ප්‍රඥාවෙන් දකින්න ඕනේ. අපි දකින්නේ මැරුණාට පස්සේ මලමිනිය. ලෙඩ වෙන බව අපිට පෙන්වන්න පුළුවන්ද? මෙන්න මෙහෙමයි ලෙඩ වෙන්නේ කියලා පෙන්වන්න පුළුවන්ද? ලෙඩෙක් පෙන්වුවා කියන්නේ ලෙඩ වෙලා ඉවරයි ඈ.
ඔව් හරි ડોක්ටර්. ඒක හරි. ඒක හරි ડોක්ටර්.
අනේ ඒක තමයි දැන්. ලෙඩ වෙන බවයි දුක. මැරෙන බවයි දුක.
ඔව්. ඒ කියන්නේ සංකාර දුක, සංකාර සකස් වීම දුක.
අනේ ඒ සකස් වීම කියන්නේ ඒ සකස් වීම දැක්කොත් විතරයි දුක අවබෝධ වෙන්නේ. දැන් ඉපදෙන බවයි දුක. ඉපදුනාට පස්සේ අපි අර වෙන කෙනෙක් උපදිනවා දැකලා අන්න ඒක දුකයි, අපිත් ඔහම දුක් විඳින්න ඇති කියන්නේ ඒ උපදින බව දැක්කා නෙවෙයි. තමන් ඉපදුන භවයේ දුක තමන් දකින්න ඕනනේ. වෙන අය උපදින එකෙන් තමන් ඉපදුන හැටි දකින්න
බෑනේ.
ඔව්. ඒ ජාති උපදින බව, ජරා වයසට යන බව, ව්‍යාධි ලෙඩ වෙන බව, මරණ කියන්නේ මැරෙනවා කියන සිද්ධිය. මැරෙනවා කියන සිද්ධිය මැරෙන්න මොහොතකට කලිනුත් නැහැ, මැරුණට පස්සෙත් නැහැ.
ඩොක්ටර් එතකොට දැන් ඒ මරණය කියන්නේ එතකොට ඒ ජාති ධර්මයක් විදිහට නේ ගන්න ડોක්ටර්. එතකොට අතන දැන් පච්චුප්පන්න ධර්මතාව විදිහට අපිට ඒ ඒ නුවණේ භාවිතේ වෙනවනේ ડોක්ටර්. දැන්
ඔව් පච්චුප්පන්න කියන්නේ පච්චුප්පන්න කියන්නේ ජාති ධර්මයක් කියන්නේ.
ඔව් එතකොට දැන් තත්ත්ව විපස්සති වෙන එක ડોක්ටර් හරි. එතෙන්
අන්න ඇස කියන්නේ ජාති ධර්මයක්. අන්න පච්චුප්පන්න මේ කියන්නේ තත්ත්ව විපස්සති. ඇත්ත කියන්නේ ජාති.
ඔව් අන්න එතකොට අපිට ඒක ජාති ධර්මයක් විදිහට ගන්න පුළුවන්. අන්න එතකොට එතනම තත්ත්ව විපස්සති වෙනවා නේ ડોක්ටර්.
ඔව්
ගන්න පුළුවන් ඕනේ.
හැබැයි ජාති ධර්මයක් කියන්නේ ඇස අපි උපදිනකොට අපිට ඇහක් ලැබුණා කියන එක නෙවෙයි ආ.
නෑ නෑ ડોක්ටර්. ඔව් හරි හරි. ඔව් ඒක තමයි.
ඇස කියන එක ජාති ධර්මයක්. අන කියන එක ජාති දක්ෂ.
ඔව්.
ඔකේ අමාරු තැන තමයි මරණය කියන එකත් ජාති දක්ෂ. මැරෙනවා කියන්නේ ජාති ධර්මය.
ඔව්. ඒක අමාරු නේද?
උපදිනවා කියන්නේ ජාති ධර්මය.
ඔව්.
ජාතියක් ජාති දක්ෂ.
ජාතියක් ජාති ධර්මයක්.
ඔන්න ඔකයි තේරුම් ගන්න ඕනේ.
ඔව්. ඒක
සංකත.
ඔව්.
සංකත ධර්මයක්.
ප්‍රඥාව කියන්නේ එතනම ජාති ධර්මයක් වෙලා.
ඔව් ප්‍රඥාවට තමයි ජාති ධර්මයේ බව පේන්නේ. එකයි මං කියන්නේ දන්න කෙනාට දන්න බවටයි ඔය කතාව තියෙන්නේ. නොදන්න කමට කොහොමවත් ඔය කතාවට එන්නම බෑ. අපුවත් කෙනාට කතාවට එන්න බෑ.
ඔව් දන්න බවටයි කතාව තියෙන්නේ.
ඔව් ප්‍රඥාව. එකයි ඔක ප්‍රඥාවේ භාවිතය කියන්නේ. එකයි මේ සුද්ධවත් ආර්ය ශ්‍රාවක කියන මට්ටමට විතරයි බුදුහාමුදුරුව පෙන්නන පැත්තෙන්, ඒ කියන්නේ ඉතර වෙන පැත්තෙන් ඔය වචන භාවිත කරන්න පුළුවන්. දැන් අනිත්‍ය කියන එක ඉතර වෙන අර්ථයක්. දුකයි කියන එක ඉතර වෙන අර්ථයක්. අනාත්ත කියන්නේ ඉතර වෙන අර්ථයක්. හැබැයි ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට විතරයි. අශ්‍රුතවත් කෙනාට ඔය තුනම ලෝකෙට අයිති පැත්තෙන් දාන්න. මේ ඇහැ වෙනස් වෙලා යනවනේ. මේ ඇහැ කවදා හරි පේන්නේ නැතුව යනවනේ. මේ මරණය, ඇහි මරණය පෘථග්ජනයා දකින්නේ. හරි. මේ ඇහැ මට පාලනය කරන්න බෑනේ, අනාත්මයි. ඔය පෘථග්ජන කතාව. අශ්‍රුතවත් අයගේ කතාව. ශ්‍රුතවත් එක්කෙනත් අනිත්‍ය දුක්ඛ අනාත්මක වචන තුන යොදනවා. හැබැයි අර්ථය එහෙමම වෙනස්. ඊතර වෙන අර්ථය ඉදිරි. අනිත්‍ය කියන්නේ ලං වෙන්න බෑ. න උපේති. අල්ලගන්න බෑ. පාදිය. ඔකට කිට්ටු වෙන්න බෑ. ඔව කතාවක් එන්න බෑ. අන ශ්‍රුතවත් කෙනා කියන්නේ ඊතර වෙන දර්ශනේ පෙන්වන්නයි එයා අනිත්‍ය වචනය ගන්න. ඒ බව පෙන්වන්නයි දුක්ඛ භවය දෙන්නේ. ඒ බව පෙන්වන්නයි අනාත්ම භවය දෙන්නේ. එන එකයි ඒ තුනම නිවන් දොරටු වෙන්නේ. කෙනෙකුට ඊතර වෙන්න පුළුවන් අපි දර්ශනයේ එක්ක ඒ වචනේ අර්ථය ගත්තා. හරි. දර්ශනය එක්ක ඒ වචනේ ගත්තා නම් ඊතර වෙන මාර්ගය. දර්ශනේ නැතුව ඒ වචන ගත්තා නම් ලෝකෙට අයිති කතාව. එතකොට මතක තියාගන්න ඒ දර්ශනේ ඇතුව කිව්වොත් ඊතර වෙන මාර්ග කෘත්‍ය වෙනවා. දර්ශනේ නැත්නම් ලෝකෙට අයිති තවත් දැනුමක්. මම දන්නවා. මම දන්නවා ඕගොල්ලන්ට වඩා කියන කතාවෙන් තමයි ලෝකෙට අයිති. ඊතර වෙන දර්ශනේ ওই කතාවක් එන්නේ නොදන්න කමට. ඇහැගෙන කතා කරන්නේ නොදන්න කම. ඔව් අතුරේ බල්ලාගෙන කතා කරන්නේ නොදන්න කමට නේ කියන නුවණ. ප්‍රඥායි බාවි. කවුරු හරි මේ විස්තරේ කරන්නේ නොදන්න කමටනි කියලා ඒ දන්න දකින කෙනාට පේන. මේ මෙයාගේ මවට කමට තාම ලෝකේ අල්ලගෙන ඒක ගැන කතා වෙන. හරි වතුරේ බල්ලගේ කතා වෙන තියෙන්නේ තාම. ඊතර වෙන දර්ශනේ ඇහිලවත් නැහැ. නොහම කොම දැක්මක් එනවා මේ දහම දකින්න. බුදු කෙනෙක් පෙන්වන්නේ හැම තිස්සෙම ඊතර වෙන දර්ශනය. ඊතර වෙන කෘත්‍යය. මේ මාර්ගයක් පෙන්වන. ලෝකෙට අයිති දෙයක් ගැන විස්තරයක් කරන්න බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ඒකට විද්‍යාඥයෝ ඉන්නවා, හිතන කියන අය ඉන්නවා. අන්නේ සරස්තුරු ඉන්නවා. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඊතර වෙන දර්ශනය. ලෝකෝත්තර පැත්ත පෙන්වලා දෙන්නේ. ඒ දහම ඇහෙනවා කියන එක ක්ෂණ සම්පත්තියක්. බොහොම කලාතුරකින් ලැබෙන දෙයක්.
ડોક્ટર එතන ડોક્ટર සමා වෙන්නේ එතන මේ අනිත්‍ය කියන්නේ ડોક્ટર මේ ಜಾති ධර්මයක් කියලා දකින්නත් එතන අමාරු වෙන ගොඩක් නේද?
අනිත්‍ය කියන්නේ ලං වෙන්න බෑ. අපි අර උපමා වේදි වතුරේ බල්ල අනිත්‍යයි කියලා දන්නව නේද? මිරිඟුවේ වතුර අනිත්‍යයි කියලා දන්නව නේද?
ඔව්. ස්ටැන්ඩර්ඩ්
මිරිඟුවේ වතුර අනිත්‍යයි කියලා දන්නේ මිරිඟුව පැත්තෙන් ඉඳලා ආපු කෙනා. මෙහෙ ඒ පැත්තට නොගිහින් මෙහෙ ඉඳන් ඒ වතුර අනිත්‍යයි කියන්නේ අර වතුරට සිද්ධ වෙන දෙයක්. ඔය වතුර වාෂ්ප වෙලා යනවා ඒ හින්දා අනිත්‍යයි. ඔය වගේ කතාවක්. හැබැයි මිරිඟුව පැත්තේ ඉඳලා ආපු කෙනාට මේගොල්ලෝ මේ වතුරක් හදාගෙන ඒක ගැන කතා කරනවා නේද? ඒවට බලයක් හදාගෙන ඌ ගැන කතා කරනවා. ඒ දර්ශනය වෙනස් නේද? දැක්ම
ඒක තමයි උඩ එතන ඒ දර්ශනය වෙනස්. ඒක තමයි අනිත්‍ය යත් ධර්මයක් කියලා එයාට දකින්න බැරි ඩොක්ක නේද?
නැහැ, ජාති ධර්මයක් කියලා දකින්නේ ওই දර්ශනයේ තියෙන කෙනා. මේ උපද්දගත්තු දෙයක් කියලා දකින්නේ අර මිරිඟුව පැත්තේ ඉඳන් ආපු කෙනා. මේගොල්ලන්ට දකින්න බෑ, ඕක උපද්දගත්තු එකක්. මෙහි ඉඳන් අපි ඈත පේන වතුර ගැන කතා කරන තාක්කල් ඕක ජාති ධර්මයක් කියලා අපිට දකින්න බෑ. සකස් වීමක් කියලා දකින්න බෑ. කියන්නේ මේ ලෝකේ ඉඳන් අපිට ඊතර වෙන පැත්තට යන්න බෑ. ඊතර වෙන දර්ශනේ ආවොත් තමයි ඔය කතාව හරියටම කරන්න පුළුවන්. කියන්නේ ඒ දැක්ම තියනවා නම් විතරයි ඕක සකස් වුණ දෙයක් කියන කතාව හරියටම කියන්න පුළුවන්. කියන්නේ ඒක ඇත්ත ඇති හැටි හරියටම කියන්න පුළුවන්. දැන් වතුරේ ඇත්ත ඇති හැටි හරියටම කියන්න පුළුවන් මිරිඟුව පැත්තේ ඉඳන් ආපු කෙනා. මෙහෙ ඉඳන් වතුර දිහා බලාගෙන කොච්චර ඔය වතුර බොරුයි කියලා කියන්න හැදුවත් අර අර්ථයට යන්න බෑ. තියෙන වතුරක් තියාගෙන ඕක නැති කරන්නයි යන්නේ. ඒක නෝ ඉස්සෙල්ලා උත්තේදෙට යන්න හදන.
එහෙමයි නේද?
අර පැත්තෙන් ආවම සාස්වතේ උච්ඡේදෙයි දෙකම පිළිකන්නේ. වතුර කියන්නේ ಜಾති ධර්මයක් කියන නුවණයි දැන්. වතුර කියන්නේ උපද්දගත්තුයි කියන නුවණයි දෙනවා. තේරුණා? ඒක තාවරදීම මෝඩකමට කියන නුවණයි දෙනවා.
අවුලක්.
ඔය ගැන වෙන මොන විස්තරේ කළත් ඇත්ත නොදන්නකම කියලා පේනවා නේද?
ඔව්.
එයා. අන්න ඒ නුවණට කියනවා දර්ශනය පිරිසිදු වුණ අදිත්‍ය සුප්පටිවිත්ත. එතෙන්ට එනකන් අපි ලෝකෙට ගැට ගහනවාමයි මොන විදියට කතා කරන්නේ. එකයි මේ දහම අහලා නුවණින් විමසලා දර්ශනය පිරිසිදු කරගන්න. දර්ශනය පිරිසිදු වෙනකන් අපි මොන විදිහට කියන්න කියත් ලෝකෙට ගැට ගහනවාමයි. ඊතර වෙන අර්ථේ යන්නම බෑ.
ඔය කියන්නේ ડોක්ටර් දැන් අර මේ මිරිඟුව පැත්තෙන් ආපු දැන් කාන්තාරයේ පැත්තෙන් ආපු කෙනාගෙන් ළමයි ප්‍රශ්න කරනවා නේද ડોක්ටර්? අර තියෙන්නේ වතුරක් කොහොමද නැහැ කියන්නේ කියලා දැන් කියලා ප්‍රශ්න කරනවානේ. පේනවනේ වතුර.
නෑ, එතන ඉන්න ළමෙක් සමහර විට කියයි ওই වතුර වාෂ්ප වෙලා යනවනේ කොහොම තිබුණාට ඒ හින්දා ඔක අනිත්‍යයි කියලාත් කියයිනේ.
ඔව් ඒක හරි.
දින වතුර නැති වෙලා යන හින්දා අනිත්‍යයි. එයා සමහරට කියයි ඔහම ඔතන වතුර තිබුණාට අපි ඔතෙන්ට යනකොට වතුර ලැබෙන්නේ නැහැ කියලා කියයි. හැබැයි තාම ඉන්නේ තියෙන වතුරක් ගැන කතා කරන ළම.
ඔව්. ඕනනම් කියන්න පුළුවන් මේ ඔය වතුර මේ පච්චුප්පන්න ධර්මතාවයක්. ඕක දැන් තත්ත්ව විපස්සිතේ කරමු කියලා කියන්න පුළුවන්.
ඕක පෙර නොතිබීම හටගත්ත අපි බලනකොටයි හටගත්තේ කියලා කියයි.
හැබැයි
වතුර කියනවා කියන අර්ථය.
ඔව් දැන් ආක බැලුවොත් වතුර පේන්නේ නැහැ ડોක්ටර්. ඒකට කියන්න පුළුවන් ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා. ඕන්න කියන්න පුළුවන් නේ.
හරි. දැන් ඕව තමයි අපි විපස්සනාව කියලා මෙච්චර කල් කරලා තියෙන්නේ නේද?
ඔව් එහෙමයි ડોක්ටර්.
මේ බලලා එහෙ බලනකොට අර කණිච්චෙන් ගානේ කියලා ඔය කියන්නේ. හරි. දැන් තේරෙනවා දේවයි වැරද්ද.
එහෙමයි ડોක්ටර්.
හරි මේ. දහම ඇහිලා දර්ශනේ පිරිසිදු වෙනවා. නැත්නම් අපි අර කාලයට අහු වෙලා අවකාශයට අහු වෙලයි ඔය කතාව කරන්නේ. මේ දර්ශනේ පිරිසිදු වුණාම කාලයට අහු වෙන්නත් බෑ, අවකාශයට අහු වෙන්නත් බෑ, මම කියන එකට අහු වෙන්නත් බෑ. ඊතර වීම විතරයි. ඒකට ඒ ප්‍රඥාවේ භාවිතය ඊතර වෙන කෘත්‍ය මිසක් වෙන මොකුත්ම නෙමෙයි. හරි.
හරි. එතන තේරුණා ડોක්ටර්. ගොඩක් තේරෙන්නේ. තේරුවන් සරණයි ડોක්ටර්.
තේරුවන් සරණයි.
තේරුවන් සරණයි ડોක්ටර්.
තේරුවන් සරණයි.
ડોක්ටර් දැන් අනිත්‍ය හරි සකස් වීම හරි කියනකොට මට නම් එක පාරටම මතක් වෙනවා වතුරේ බල්ල කියන උපමාව. දැන් මේ අලුතෙන් අර මිරිඟුවේ ඉනම් පැත්තේ ඉනම් එන ඒ උපමාව මට මතක් වෙනවා. නමුත් මට තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි මේක උපමාවක්නේ, මේක දැක්මක් උනාද කියන ප්‍රශ්නේ මට තියෙනවා ડોක්ටර්.
මෙහෙමයි, මිනිසුන්ට උපමාවෙනුත් මේ හැඟීම, මේ කියන්න හදන කරුණ ගන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්තයට උපමාව වරද්දගත්තොත් ආයේ ලෝකෙට අයිති කතාවක්. හැබැයි උපමාවෙන් දෙන්නේ මෙන්න මේ අදහසයි කියන එක. අර දැන් අපි ඒ කරුණ කිව්වට වඩා උපමාව කියනකොට එයාට ඒක අහුවෙන්න පුළුවන්. දැන් නිකම්ම ධර්ම කරුණ කිව්වට එයාට තේරෙන්නේ නැහැ. ඒක එයාගේ අත්දැකීමකින් කියනකොට එයාට ඒක දැනෙනවා වෙන්න පුළුවන්. ඒක එක එක මානසිකත්වවල හැටි. අපිට යේ ධම්මා හේතුපබවා කිව්වට අපට ඕක තේරෙන්නේ නැහැ. හැබැයි ඒක තමයි ධර්මතාවය. මේ ධම්මා හේතුපබවා තේ සංහේතුන් තථාගතවා. හේතුව තථාගතය කියන්නේ. නැත්නම් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියනවා. අපිට ඕක ඇහෙනවනේ. හැබැයි ඒක අපේ දැක්මක් වෙන්නේ නැහැ. අපිම ඒක අර ඒ භාවිතය අත්දැකීම වෙනකම්. කොට අපි දන්න උපමාවකින් කියනකොට සමහර විට අපිට ඒක පුරුදු වෙන්නේ. ඒකයි අංකරුවට රන් රත්තරන් එකෙන් කියන්නේ ඒකයි. තේරෙනවද? එයා කරන වැඩෙන් එයාට පුරුදු දෙයින් කියනකොට එයාට ඒ හැඟීම ගන්න ලේසි. එකයි අර සංසාර පුරුදුත් එක්ක බුදුහාමුදුරුවෝ එයාගේ ප්‍රඥා මට්ටම බලලා එයාටම ගෝචර වෙන තැනින් තමයි ධර්ම දේශනා කරන්නේ. ඒ කියන්නේ උපමාවක්. මොකද ලෝකෙට අයිති දෙයකින් මේක කියන්නේ. ලෝකෙට අයිති දෙය කියන්නේ උපමාවක් තමයි, නිදර්ශන. හැබැයි මේ නිදර්ශන වලින් ලෝකෙට අයිති වචන වලින් කියන්නේ ලෝකෙට අයිති දෙයක් නෙමෙයි, ඊතර වෙන දර්ශනයක් දෙන්නේ, ඊතර වෙන කෘත්‍යයක් දෙන්නේ. ඒ කෘත්‍ය අල්ලගත්තොත් තන්න ඊතර වෙන. ඒ කෘත්‍ය අල්ලගන්නවා කියන්නේ අර සද්ධර්ම ශ්‍රවණය කරලා ධහම දන්න දකින කෙනෙක් බවට පත් වෙනවා. සද්ධර්මය අහලා ධහම දන්න දකින කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එයාටයි කියන්නේ මේ ශාසනය. එහෙම නැත්නම් අන්‍ය ශාසනවල ඒ බෞද්ධ වචන ටිකම පාවිච්චි කරන්න පුළුවන් අන්නේ ශාසන වල. විපස්සනා භාවනා කරනවා කියලා දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒ අන්නේ ශාසන පෙර වෙන එක නෙමෙයි. ඒ දැනීම් දිහා බලා ඉන්නවා, කායනුපස්සනා කරනවා කියලා කරනවා. හැබැයි ඒක අන්නේ ශාසන, අන්නේ ශාසන මේ ශාසනේ නෙවෙයි. බැවක කිව්වට ඒක කරන අයට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ අපි විපස්සනා භාවනානේ කරන්නේ, විපස්සනා මෙඩිටේෂන්. ඒකට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ බුද්ධ ශාසනයේ දෙයක් නෙවෙයි, අනේ ශාසනයක දෙයක් කරන්නේ කියන එක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැනම් බොහෝම තමන් ඉන්න මත ටික අයින් කරලා නිහතමානී වෙන්න ඕන. නැත්තම් ධහම ඇහින්නේ නැහැ. තමන්ගේ දෘෂ්ටි බලවත් නම් ධහම ඇහෙන්නේ නැහැ. අන්න ඒ නිසායි අර කිව්වේ ධහම ඇහෙන්න මොකක්ද එන්න ඕන? ඉවසී. අන්තිය. නැත්තම් ඉතින් කන්තිය දිට්ඨි නිජ්ජානක්කන්ති තමයි තියෙන්නේ. තමන්ගේ දෘෂ්ටි වල බැහැගත්තු ඉවසීම තමයි තියෙන්නේ. ඒක අයින් වෙන්න ඕන. ඒකට ඒකයි අර බණ අහද්දි තමන්ගේ අදහසට ගලපන්න එපා කියන්නේ. ගැලපුවොත් මොකද වෙන්නේ? අපිට ධහම ඇහෙන්නේ නැහැ. මේ අදහස පොඩ්ඩක් හරි එකතු කළොත් ධහම ඇහෙන්නේ නැහැ. ඒ ලෝකෙට අයිති දෙයක් එකතු වෙන්නේ. ඒකට මේ උපමාවක් නිදර්ශනයක් දෙන්නේ වතුරේ ඉන්න බල්ලා හරි, මිරිඟුවේ වතුර හරි, අර වෙලේ ඉන්න පඹයා හරි, ඔය නිදර්ශනනේ දෙන්නේ. ඒකට ඒකෙදි අපිට හිතන්න පුළුවන් වෙන්න ඕන අපි දැනට ඒ උපමාව ගැන දන්න ටිකත් අයින් කරලා අපි දන්න එක නෙවෙයි මේ කියන්නේ. ඒ උපමාව දෙන්නේ අපි නොදන්න දෙයක් මතු කරන්න. අන්න ඒ පැත්තෙන් හිතන්න ඕන. දැන් මං වතුරේ බල්ලගේ උපමාව කියනකොට අපි දන්නවා ඒ වතුරේ බල්ලා හැදෙන හැටි, අර වතුරට ඡායාවක් හැදිලා ආලෝකය වැටිලා මෙහෙම මෙහෙම ඒවයි කතා දාන්න ගියොත් මේ දෙන්න හදන හැඟීම ගන්න බෑ. අපි දන්නවා මිරිඟුව හැදෙන හැටි, අර රත් වෙලා මේ ඈතට පේනවා පෙල්ලෙනවා වගේ වතුර වගේ. ඔය කතා දාන්න ගියොත් මේ කියන හැඟීම, ඊතර වෙන හැඟීම ගන්න බෑ. මේ හැඟීම ගන්න නම් අර ආන්තරේ පැත්තේ ඉඳන් එන කෙනාගේ මානසිකත්වෙන් මේක බලන්න පුළුවන්. එයාට වතුර හැදෙන හැටි ගැන විස්තරයක් ඕනද? එයාට තියෙන්නේ මේගොල්ලෝ වතුරක් මොකද්දෝ සකස් කරගෙන කතා කර ඉන්නවා කියන කතාව විතරයි නේද? මේගොල්ලෝ බල්ලෙක් හදාගෙන ඌ ගැන විස්තර කියා ඉන්නවා නේද? එරනවා. පඹයා පැත්තෙන් ආවනම් මේගොල්ලෝ මිනිස්සෙක් හදාගෙන මේ සකස් කරගෙන මිනිස්සයා ගැන කතා කර කර ඉන්න. මේ මොන මෝඩකමද? අර හිතන ක්‍රමේ එහෙම්මම වෙනස් වෙන විදිහේ උපමාමයි දෙන්නේ. හැබැයි ඒක මතක තියාගන්න ප්‍රඥාවන්තයාටයි ඒක හැඟීම ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අපේ පැත්තෙන්ම අරක ගලපන. අර මාළුවා වතුරේ ඉඳන් ගොඩ බිම ගැන අර වතුරේ එයා දන්න ටිකෙන් හිතා ගන්න යනවා. කවදාවත් එතෙන්ට එන්න බෑ. කොට ඒ හිතන ක්‍රමේම උඩු යටිකුරු වීමක් මේක වෙන්නේ. දකින ක්‍රමය උඩු යටිකුරු වෙනවා. එකයි මේ දහමක් ඇහුණහම වෙන වෙනස. මුණින් හරෝලා තිබුණ එකක් උඩුකර කරලා පෙන්නවා වගේ කියන්නේ. කෙලින්ම තමන් මෙච්චර කල් හිතපු විදිහ එහෙමම අනිත් පැත්ත හැරේ. කියන්නේ අපි හිතන්නේම ලෝකෙට අයිති ඒවට ගලප ගලපනේ. ඔන්න ඔය කතාව එහෙමම උඩු යටිකුරු වෙනවා. මේ දහමක් ඇහිලා දර්ශනේ එනකොට. ඊට පස්සේ තමයි මේ බුදු කෙනෙක් පෙන්නන දහම ඇහෙන්න පටන් ගන්න. ඒකට අනුගත වෙන්න පුළුවන් වෙන්නේ මාර්ගසුත්‍ය සිද්ධ වෙන්නේ. ඒක වෙනකන් තමයි අපිට මේ ප්‍රශ්නේ ඉතින් දහම් කරුණු හාර හාර විමස විමස ප්‍රශ්න කරන්න ඕන. දෙයක් කිව්වහම ඒක තව තව හොයන්න ඕන. ඒකට ඒ දැක්ම අර කියන්නේ ඔය හැම එකේම කිව්වේ අර Nirodhe පැත්තේ ඉඳන් දකින්න පුළුවන් වෙන්න ඕන. Nirodhe ඥානය නැතුව සකස් වෙනවා කියන එක කොච්චර කතා කළත් ඒ සකස් වෙන අර්ථෙන් ගන්නද? ඒ දර්ශනය නැත්නම් සකස් වීම ගැන දන්නෙත් නැහැ, දුක ගැන දන්නෙත් නැහැ, Nirodha ගැන දන්නෙත් නැහැ, මාර්ගය ගැන දන්නෙත් නැහැ. ඒකට කියනවා අසෘතවත් පුතඥා කියලා. ඔය හතර දන්නවා නම් සෘතවත් ආර්ය ශ්‍රාවක කියන වචනේ යොදන්න පුළුවන්. ඊතර වෙන එයා බලන්න බලන්න ඊතර වෙන කෘත්‍යමයි වෙන්නේ. ඇයි සිහිය විතරක් නෙමෙයි නුවණක්, සිහිය නුවණනේ පිහිටන්නේ. අර එකතු නුවණත් එක්ක. එතකොට ලෝකෙට අයිති කතා එකකටවත් අහුවෙන්න විදිහක් නැහැ. මම අද පෙන්වුවේ ඔය කාලය කියන කතාව ලෝකෙට අයිති කියලා පෙන්වුවාට පස්සේ මේ මොහොතේ ඇහැ උපදිනවද කියන කතාවට යන්න බැරි. මේ මොහොතේ නේද ඔය සිද්ධිය සකස් කළේ කියන කතාවම වැරදි. මොකද මේ මොහොත කියන එක කොහෙන්ද? ඒක අපේ අදහසක්. ඒක ලෝකෙට අයිති කතාවක්. ඒක මේ මහත කියන කතාව යෙදෙන්නේ නැහැ දර්ශනේ තියෙන කෙනා. ඒ කියන්නේ කතා කරන්න දාන්න පුළුවන්. ඔන්න දැන් මේක බලන්න මේ මොහොතේ බලන්න කියලා තමයි කියන්න වෙන්නේ. ඒ වුණාට මේ යන්න හදන්නේ ඊ කතාවෙනුත් එතර කරන්න ඉක්මවන්න. පෙරවන් සරණයි. ඇත්තටම උපමා ඔක්කොම ලෝකෙට අයිති. හැබැයි ඒකෙන් දෙන්න හදන අදහස එතරම් නාදර. එතනේ තමන් දන්න එකකින් නෙමෙයි මේක කියන්න වෙන්නේ, නැත්නම් කතා කරන්න බෑනේ. තමන් දන්න එක කියන්නේ ලෝකෙට අයිති දෙයක්. හැබැයි මේ දැක්ම එනකොට අර කතා කරපු එකක් ගැනවත් නෙවෙයි මේ කියලා තියෙන්නේ. ඒවා නොයදෙන බවයි. පැත්ත පෙන්නන්නයි ඒ උපමාම අරගෙන කියන්නේ. මිරිංගුවේ වතුර කියලා අපි එක දන්න කෙනාටනේ මිරිංගුවේ උපමාව ගන්න. පඹයාගේ මිනිස්සයා කියලා උපමාව ගන්න, පඹයා ගැන දන්නේ. වතුරේ බල්ලා කියන උපමාව ගන්න, ඒ වතුර ගැන ඒ බල්ලෙක් හදෙන හැටි දන්න කෙනාට. ඒකයි ඒ දන්න එකෙන් උපමාව ගන්න. දැන් ඕක අපිට පේන පොතෙන් ගත්තට ඕක තේරුම් කරන්න බෑ. මේ මොහොතේ පේන ෆෝන් එක ගත්තට ඕක තේරුම් කරන්න බෑ. මොකද අපි දෘෂ්ටියනේ. කවට අපි අර රැවටෙන තැනක් දේ දුන්නක් ඇති වෙන හැටි යන හරි මොකක් හරි ඒ ඉලූෂන් එකක් ඇති වෙන හැටි දන්න කෙනාට ඉතින් මේ මේ මෙතනත් මෙහෙම කතාවන්නේ තියෙන්නේ කියන හැඟීම දෙන්නයි ඒ උපමාද.
ડોક્ટર මේ සමාවෙන් ડોક્ટર ඒ කියන්නේ ડોક્ટર දැන් උපමාවක් ගන්නේ ડોક્ટર මේ ඒ කියන්නේ උපමාවක් ගන්නේ ડોક્ટર තව පැත්තකින් බැලුවොත් ડોક્ટર දැන් හේතු ප්‍රත්‍ය ඉක්මව කතා කරන්න වෙන විදියකුත් නැහැ නේද ડોક્ટર. ඒකෝතර බාර දැන් හේතු ප්‍රත්‍ය දැන් හේතු ප්‍රත්‍ය වලට අහු වෙන්නත් බෑ ડોક્ટર. කාලයට අහු වෙන්නේ නැහැ කියන්නේ හේතු ප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ. එතකොට උපමාවකින් විතරයි පොඩ්ඩක් එකව මම හිතන්නේ පැහැදිලි කරන්න පුළුවන් ඒක ડોક્ટર උපමා ගන්න විතරව. ද
නැහැ මෙහෙමයි. හේතු ප්‍රත්‍ය ඉක්මවා යන දැක්මට එන්න හේතු ප්‍රත්‍යයෙන්ම කතා කරන්න ඕන. හේතුව ප්‍රත්‍ය අරගෙන තමයි කතා කරන්නේ. හැබැයි හරියට දර්ශනයට එනකොට හේතුව ගැන කතා කරලත් නෙමෙයි, ඵලය ගැන කතා කරලත් නෙමෙයි. ඒ දෙකම ඉක්මවා යන එතර වීමකට ගේන්නයි මේ කතාව තියෙනවා. දහම අපි හිතන්නේ හේතුව අපිට තේරෙන්නේ නැහැ. ඔය හේතුව ගැන කියවගෙන මේ. එතන වරද්දගෙන.
දෙත්තර වසන් නැස මේ උතන අර මේ දැන් අර රට ව්‍යාපෘතේජ වායුව කියලා ඔය කියලා දෙන්න ගන්නවනේ බුදුහාමුදුරු. එතකොට දැන් ඒ කාලේ රට ව්‍යාපෘතේජ ගැන කතා කරපු රටවි ගැන දන්න තේජෝ එහෙම ඒ විදිහට තියනවා කියලා ලෝකේ හදාගෙන හිටපු මිනිස්සු හිටපු හිඳ වෙන්න තියෙන්නේ නේද?
එහෙම කතා කරන්න බැද්ද කටුල. කාලේ මිනිස්සු අවියෝ තේජෝ
තේජෝ නරගෙන හිටියා. ඔව් ඒක තමයි. නැත්නම් ওই පටවි අපෝ තේජෝ වායුව ගැන කතා කරන්න ඕනේ නැති ඒ වගේ නැත්නම් බුදුහමදු. ඔව් එහෙම වෙන්න තියෙන්නේ.
ඒ කාලේ භාවිතා කරපු දේ අපි ඒ කාලේ භාවිකා කරගෙන ඒ වගේ නිතර වෙන හැටි අපි හිතන්නේ අපි නොදන්න පාලි වෙනවා. දැන් අපිට බණ කියවන ඔන්න ඔය තද ගතිය කියන්නේ ගලන ගතිය වැගිරෙන
දැන් ඒ කාලේ දැන් තද ගතිය ගති ටිකක් විතරයි තියෙන්නේ සත්‍ය පුජ්ජෙන් නැහැ එහෙම හිතාන හිට මිනිස්සුනේ හිටියේ. එතකොට ඒ ගති ටික ගැන හරියට කියලා දීලා ඉතර කරන එක තමයි වෙන ක්‍රමයක් නැහැ නේ. ඒකින් ඉඳින් නැති ඔය ඔක ධර්ම ඔය පට ව්‍යාපතිද ධර්මයට ආවේ නේද?
දැන් ඒ කතාව වැදගත්. ඌ බොහොම ඉතන්න පුළුවන් අය දැනගෙන ගති හතරේ සත්‍ය කියන එක දැනගෙන
ඔව්
ඒක කියන්න නෙමෙයි බුදු කෙනෙක්. ගති හතරක් තියෙනවා ඕක තියෙනවා ඕක මම නැහැ කියලා කියන්නේ නේ. ගති හතර තියෙනවා මම
කියදিলা
කවුද ඔය ගති හතර අටවි කියන ගතිය පුළුවන් වුණා කවුද?
සමාවෙන්න සර්ගේ මයික් එකේ එකෝ එකක් එනවා සර්.
මම හිතන්නේ අසංකද. මයික් එක මියුට් කරන්න කතා කරන්න. දැන් හරි. අන්මියුට් කරලා කතා කරන්න ඊට පස්සේ මයික් එක මියුට් කරා. දැන් හරි. කියන්නේ ඔය ළඟ ස්පීකර් එකක් තිබුණත් ඒක එකෝ වෙලා අනිත් පැත්තට ඇහෙන. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ ගැන කියා දෙන්න බුදු දෙනෙක් ඕනේ නැහැ. ඒ කාලේ මිනිස්සු ඒක සාමාන්‍යයෙන් දැනගෙන හිටියා භාවිත කරපු වචන. Hindu වේද ග්‍රන්ථවල තියෙන ඒවා. පඨවි ආපෝ තේජෝ වායෝ විතරන්නේ මේ ආකාශ විඥාන ඔක්කොම ඒගොල්ලෝ දැනගෙන හිටියා. එදා සත්‍ය හොයපු අය. බුදු කෙනෙක් පෙන්නනවා ඒවත් උපද්දගත්තු ධර්ම සංකත ධර්ම අවිද්‍යාව නිසයි ඔය කතාව තියෙන්නේ. නොදන්නකම නිසයි පටවි කතාව තියෙන්නේ. නොදන්නකම නිසයි එහෙම යමක් හරි ලැබෙන්නේ. පටවිය කියලා යමක් ලැබුණේ පටවින් පටවිතෝ මඤ්ඤති අසුතවත් පෘථග්ජනයාගේ විදිහ කියලා පෙන්නනවා. පටවින් පටවිතෝ මඤ්ඤති. එයා ඒක මඤ්ඤණාවක් කියලා දන්නේත් නෑ. ඒකයි ඒ මඤ්ඤණාවෙම ඉන්නවා. ඒක දැසගෙන ඉවරයි. පටවි. ඒ අපේ අය කියනවා ඒක ස්වභාව ධර්මනේ. ඒක බුදුහාමුදුරන්ටත් තිබුණා, රහතන් වහන්සේටත් තිබුණා කියලා කියන්න හද. ඒ බුදු දහම ඇහිලම නෑ, උණුසුමවත් ලැබිලා නෑ. බුදුහාමුදුරුවොත් පටවිය අත්දැක්කා කියනකොට මේ කියන දහම යන්තම්වත් ඇහිලා තර වෙන. පටවිය කියන්නේ සකස් වීමක්, මඤ්ඤණාවක්. ඒ මඤ්ඤණාව කියන දර්ශනයට එන්න නම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක වෙන්න ඕන. එතකොට සේක පුද්ගලයා දන්නවා ඒක මඤ්ඤණාවක්. එයා මොකද කරන්නේ? මඤ්ඤණාවෙ මිදෙන්න උත්සාහය තියෙනවා මාමඤ්ඤ. මේ මාමඤ්ඤති ගතියට එන්නේ මඤ්ඤණාව කියලා දකින නුවණ ආවොත් විතරයි. ඒක ඇත්ත කියනකොට කොහෙද ඒකෙ මිදෙන්න අදහසක්වත් වෙන්නේ නැහැ. උත්සාහය කොහොමයි? එතකොට මේ පළවෙනි දේ මෙන්න මේ ධර්ම ඇහෙනකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක වෙන්න. අපි ඉන්නේ අශ්‍රුතවත් පෘථග්ජන කියන මට්ටමේ. ධර්ම ඇහිලා දකිනකන් ඉන්නේ අශ්‍රුතවත් පෘථග්ජන මට්ටමේ. ඇයි බුදු කෙනෙක්ම ඕන මේවා කියා දෙන්න කියලා? අර ඒ කාලේ තිබුණ මත ටික බුදුදහම කියලා කියන එක නෙමෙයි වෙන්න ඕන. ඒ කාලේ ඇයටත් හම්බ නොවුන දෙයක් නෙමෙයි බුදු කෙනෙක් වෙන්නලා දෙන්නේ. මොකද්ද ඒතර වෙන දහම, ඒතර වෙන දර්ශනෙ? අන්න ඒකයි හැම සූත්‍ර දේශනාවකම තියෙන්නේ අපට ඇහුන්න නැතුව. හැම සූත්‍ර දේශනාවකම මතු කරන්නේ පටිච්ච සමුප්පන්න බව. අපිව ඇත නැත සංකල්පවලින් මුදෝන දර්ශනයකට ගිහින්. ලෝකයා කියන්නේ ඇත ඇසුරු කරන බව, නැත ඇසුරු කරන බව. අත්ථිතංච නත්ථිතංච. දවට සමුදය සම්‍යප්ප්‍රඥාවෙන් දකිනකොට, ඔන්න සංස්කරණේ සම්‍යප්ප්‍රඥාවෙන් දකිනකොට ඇතකතා නැතකතා මේ සකස් කරපුවා කියලා නොදන්න කමට කරන කතා කියලා පේන්න ගන්නවා. ලෝකෙට අයිති
තෙරුවන් සරණයි ડોક્ટર රවි. බුදුරජාණන් වහන්සේ චූල සිංහනාද සූත්‍රයේ දේශනා කළා තියෙනවා අර මේ භික්ෂුන් වහන්සේලා අහපු ප්‍රශ්නයකට අන්‍ය ශාසනවලත් කාම උපාදානය, ditthi උපාදානය, සීලබ්බත උපාදානය ප්‍රහාණය කරනවා. හැබැයි ඒ කට්ටිය අන්තවාද උපාදානය කියන එක දන්නේ නැහැ. එතකොට බුදුහාම
අන්තවාද
අත්තවාද මේ ඒක දන්නේ නැහැ කියලා. එතකොට බුදුහාඳුරෝ ඒ භික්ෂුන් වහන්සේලාට කියනවා මේ ශාසනය විතරයි ශ්‍රමණවරු හතර දෙනෙක් ඉන්නේ. ඒක නිසා මේ ඒ ශ්‍රාවකයන්ට සිංහනාදයක් කරන්න පුළුවන් කියලා. මොකද අර කට්ටිය ඒවා ප්‍රහාණය කරගෙන කියලා හිතුවට ඒකට අත්දැකීමක් තියෙනවා. මොකද තරහ නැති වෙනවා, කාමය යටපත් වෙනවා. ඒ වුණාට මේ අර මම කියන එක්කෙනා නැ ඉන්න බව ඒකලන් දන්නේ නැහැ. ඉතින් එතකොට අර මේ ඉස්සල්ලාහපු ප්‍රශ්නේ අර පච්චුපන්න යෝදම්මන් තත්ත්‍ර තත්ත්‍ර විපස්සතිය කියන එක අන්‍ය ශාසනයට කරන්න බැහැ කියලායි මට දෙටි සාවෙන්ද. මේ මොකද අර අත්වාද උපාදානය ඒක ප්‍රඥාවෙන් දැක්කොත්නේ විපස්සනාව කරන්න පුළුවන්. ඉතින් ડોක්ටර්ගේ අදහස පොඩ්ඩක් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
ඒ කියන්නේ මේ ශාසනයට ඇතුල් වීමම සක්කාය දිට්ඨිය දුරු වීම තුලයි තියෙන්නේ. ඒකයි ඒක සෝතාපන්න කියන්නේ. සෝතේට ආපන්න වෙන්නේ. සෝතේ කියන්නේ නිවන කරා යන මාර්ගය. ඒතොර ඒක සක්කාය දිට්ඨිය දුරු වීම එක්ක තියෙනවා මිසක් කාමරාගය දුරු වීම, පටිඝය දුරු වීම, තරහ අඩු වීම, ඇලීම නැති වීම මත නෙමෙයි සක්කාය දිට්ඨිය දුරු වීම. ඒතොර ඒ සක්කාය දිට්ඨිය දුරු වෙන්න නම් දහම ඇහිලා දන්න දකින කෙනෙක් වෙන්න ඕන. එයා තමයි ඊට පස්සේ කාමරාග පටිඝ දුරු කරන්නේ. අනේ ශාසනවල වෙන්නේ කාමරාග පටිඝ දුරු කරාම ඔන්න නිවන කියලා කියනවා. ඒ දුරු කළා කියන්නේ ඒගොල්ලන්ගේ ඒවා මතු වෙන්නේ නැහැ. හැබැයි ඒක මතු වෙන්නේ නැහැ කියන්නේ දුරු වුණා නෙවෙයි. දැන් ධානවලට සමාදිනකොට ඒවා මතු වෙන්නේ නැහැ. ඒක තාවකාලික යටපත් වීමක් මිසක් කර අනුසය වශයෙන් තියනවා කියන එක පේන්නේ නැහැ. හැබැයි සක්කාය දිට්ඨිය කියන එක අර අමා කියන හැඟීම නැත්තම් ඒ තරහ නැති වුණා මම ඉන්නවා. කාමරාගය නැති වුණා මම මට තරහ යන්නේ නැහැ. මට රාගය උපදින්නේ නැහැ. ඒ තමා කියන එක ඉතුරු වෙලානේ. ඔතන ඔපේ තවත් ගැඹුරුයි. දැන් බුදුහාමුදුරුව පෙන්නන මේ උපාදානේ නැති කරපු අය ඉන්නවා. ඒ වුණාට දුක නැති වෙලා නැහැ. අනුපාදා. ඒ වුණාට පරිතස්සන. ආම දුක තියෙනවා. ඒගොල්ලෝ මේ නිවන් මාර්ගේ නිවි. බයි හිත පැත්තෙන් බැලුවහම බොහොම දිනු කරලා يعني ඉහළම ධාන මට්ටම් වල ඉන්නේ. උපාදානේ නැහැ අනුපාදා. ඒ වුණාට පරිතස්සන. ඒ කියන්නේ දුක කියන එක තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ එහෙමම තියෙනවා. අපරිතස්සන නෙමෙයි. දැන් ඔයගලන්ට තේරෙයි ජාති ජරා ව්‍යාධි මරණ කියන එකේ දැන් ඒ ගැඹුරු අදහස අද අපි ටිකක් කතා කළානේ. ලෙඩෙක් දැකලා ලෙඩ වීම දැක්කා කියලා කියන්න බෑ. ඒක අර විදුහත් කුමාරයා වගේ ප්‍රඥාවන්තයෙකුට පේනවා මමත් මේ තත්ත්වෙන් මිදිලා නෑ නේද, මේ ලෙඩ වෙන ස්වභාවයෙන් මම මිදිලා නෑ නේද. ලෙඩෙක් දැක්කහම ඒක එන්න ඕන. මලමිනියක් දැක්කහම මමත් මේ තත්ත්වෙට පත් වෙන එකෙන් මිදිලා නෑ නේද, මරණය ඉක්මවා ගිහිල්ලාද තමයි. ඒකට ඒ ප්‍රඥාවට පේනවා, ඒ අධික ප්‍රඥාවට පේනවා මම මේ තත්ත්වෙ ඉක්මවා ගිහිල්ලා නෑ. හැබැයි මේ මලමිනිය දැක්කා කියන්නේ මරණය දැක්කා නෙමෙයි. මරණය අවබෝධ කරන්නේ බුදු වෙනකොට. ප්‍රඥාවේ සතර පෙර නිමිති දකිද්දි මරණය නෙමෙයි. කර පුතග්ජනාය මලමිනිය මල ගෙදර යනවා වගේ දැක්මක් නේ තියෙන්නේ. හැබැයි එතන අදහසක් එනවා මම මේ ධර්මතාවය ඉක්මවා ගිහිල්ලා නැහැ නේ, මටත් මැරෙන්න වෙනවා. මම මේ ලෙඩ වෙන බව ඉක්මවා ගිහිල්ලා නැහැ නේ, මටත් ලෙඩ වෙනවා. ඉතින් මොනවා කළත් වැඩක් තියෙනවද? එතකොට ජාතිය උරුම කරගෙන, ලෙඩවීම උරුම කරගෙන, වයසට යෑම උරුම කරගෙන, මරණය උරුම කරගෙන මේ දුක නැති කළා කියුවට වැඩක් තියෙනවද? අපි මේ ලෝකේ කරන්නේ ඒව ටික අමතක කරලා නැත්නම් ඒව තාවකාලිකව යටපත් කරන දේවල්. දැන් ඔය මොන දේ කළත් මරණයට මුහුණ දෙන්න වෙනව නේද? ලෙඩ වෙන එක වෙනව නේද? ලෙඩ වෙන එක නවත්තලා තියෙනවද? මැරෙන එක නවත්තලා තියෙනවද? ඉක්මවා ගිහිල්ලා තියෙනවද? බුදු කෙනෙක් සිදුහත් කුමාරයා හොයාගෙන ගියන්නේ ඒවා ඉක්මවා යන විදිය. ඒකයි මේ බුදු කෙනෙක් පෙන්වන ධර්ම කියන්නේ. ජාතිය ඉක්මවා යන හැටි, ව්‍යාධිය ඉක්මවා යන හැටි, මරණය ඉක්මවා යන හැටි. ඒක සාමාන්‍ය කෙනාට හිතා ගන්නවත් බැහැ. ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවා යන ධර්මතාවයක් පෙන්වන්න බුදු කෙනෙක් පහළ වෙනවා. ඒකට ඒකයි අපි මේ ලැබුණ ෂණ සම්පත්තියේ ඔන්නෝක විමසන්නේ. මේ දොස්තරලා හොයාගෙන ගියාට, වෙද මහත්තුරු හොයාගෙන ගියාට ඕවා හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කවදාවත් බෑ ආයෙ ලෙඩ හැදෙන එක නවත්තන්න. ඒගොල්ලන්ට කවදාවත් බෑ මැරෙන එක නවත්තන්න. ඒක බුදු කෙනෙක්ට විතරයි පුළුවන්. ඒ දැක්ම පෙන්නලා දෙන්න. ඒකයි මේ බුදුදහමේ වටිනාකම. අපි ඉතින් බුදුදහම පැත්තකට දාලා අරගොල්ලෝ පස්සේ තමයි යන්නේ. අපිට පින තිබිලා තියන දහම ඇහෙන්න සිංහල බෞද්ධ වෙලා උපදින්න. හැබැයි බුදුහාමුදුරුවෝ නෙමෙයි අපේ ගුරුවරයා. කවුරු හරි මොකක් හරි කරපු ගමන් එයා පස්සේ යන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ බලන්න. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය ඉක්මවා යන දර්ශනයක් දැක්ම. රහතන් වහන්සේ කියන්නේ මේ ජීවිතයේ තුලම ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවා ගිහිල්ලා. අපි ඉතින් කියනවා නෑ රහතන් වහන්සේ ලෙඩ වුණා, මැරුණා. ඒවා මේ අපේ පෘථග්ජන මනසට එන මඤ්ඤණා මිසක් මේ මානසිකත්වේ හිතා ගන්නවත් බෑ. ඒකට මේ බුදු කෙනෙක් ගැන ශ්‍රද්ධාව එන්න නම් ඔන්න ඕවා එකෙනෙ විමසන්න. කොහොමද මේ ජරාව ලෙඩවීම ඉක්මවා යන්නේ? ලෙඩ වෙන එක ඉක්මවා යන්නේ කොහොමද? මැරෙන එක ඉක්මවා යන්නේ කොහොමද? ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියනවා. පුළුවන් කියලා එහෙම දර්ශනය. ඒකට බුදු කෙනෙක් ගැන යන්තම්වත් ශ්‍රද්ධාව ආවනම් ඔය වගේ දෙයක් අහන්න ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ කලාතුරකින් ලැබුණ දේ ප්‍රයෝජනයක් ගන්න විමසනවා මිසක් අනිත් ඒවා පස්සේ ගිහිල්ලා කාලේ නාස්ති කරන්නේ නැහැ. අපි අපේ කාලය සම්පූර්ණයෙන් නාස්ති කරන්නේ අර වෙන අය කියන දේවල් පස්සේ. ඔය ලෙඩේ මෙහෙම සනීප කරගන්න පුළුවන්, ඔය කරදරේ මෙහෙම දුරු කරගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ කියපු එක පැත්ත. ඒකට අපේ ජීවිතේ නාස්ති වෙලා යනවා බුදුහාමුදුරුවෝ කියපු දේ හොයන්නේ නැහැ. ඒ හින්දා තමයි අර ධම්මපදයේ එහෙම තියෙන්නේ අවුරුදු 100ක් ජීවත් වුණත් මලවුන් වැනිය කියලා. මේ දහමෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම්. ඒ වගේ ආයුෂ බොහොම වැඩි වෙන්න පුළුවන්. ඒ වුණාට මැරුණා වගේ. හැබැයි දහම දැක්කොත් අවුරුදු 100ක් ජීවත් වුණාටත් වඩා එහාට ඒකේ ප්‍රතිඵලය ගන්න. ඒකට මේ සේක ඥානය. එතන දහමක් ඇහිලා දකින ඊතර වෙන ඥානය නැත්තම් සම්මාදිට්ඨිය කියන එක එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඔය ජාති ජරා ව්‍යාධි මරණ සේරම ඉක්මවා යන දැක්ම. එහෙම දහමක් දේශනා කරපු ශාස්ත්‍රවරයන් වහන්සේ කෙනෙක් තමයි බුදු ප්‍රජානන. අපි ඒවට තාවකාලික විසඳුම් නම් හොයන්නේ. ඔය හොයන විසඳුමකින් මැරෙන එක නවත්තන්න පුළුවන්ද? ඔය හොයන විසඳුමකින් ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන්ද? ඔය හොයන විසඳුමකින් වයසට යන එක නවත්තන්න පුළුවන්. ඒවා නවත්තන්න බෑ කියන එක පෘථග්ජන දැක්මක්. ඒ කතා ඉක්මවා යන්න පුළුවන් කියන එක ආර්ය දර්ශනය. ඔවා සේරම ජාති ධර්ම. ඔවා සේරම ජාති ධර්ම. ඒකට ඒ දැක්ම එන්නේ දහමක් අහලා දකින ප්‍රඥාව ඇති කරගන්නකොට ප්‍රඥාවේ දැක්ම. ඒ තුලින් තමයි ඒවා ඉක්මවා යන්න පුළුවන්. එහෙම දර්ශනයක් තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. රන්නේ දහම මොකද්ද කියලා හොයන එක තමයි ඒ බුදු කෙනෙක් ගැන ශ්‍රද්ධාවෙන් ඒ දහම හොයනවා විමසනවා කියන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર රවි. මට මතක් වුණේ අර දම්සක් පැවතුම් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අර මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට අවබෝධ වුණාම අර පීති වාක්‍යයක් කිව්වේ අඤ්ඤත කොණ්ණන්නෝ කියලා. මේ කියන්නේ බුදුහාමුදුරුව දැකපු දහම තව කෙනෙක් දැක්කා කියලා ඒක කොච්චර නිකන් හිතාගන්නවත් බැරි සතුටක් වෙන්නේ නැතිනේ.
ඔව්. අන්න තවත් කෙනෙකුට මේ දහම් ඇස පහල වුණා.
ඒක තමයි තින. ඒක නිකන් හිතාගන්නවත් නිකන්
ඒක කොච්චර ඒ කියන්නේ හොඳ සතුටක්ද ඒක. දැන් මේක කියා දෙන්නම බෑ, මේ මිනිස්සුන්ට මේක තේරුම් ගන්නව බෑ කියලා ඉන්න වෙලාවක ඔන්න ලෝකෙන් එක්කෙනෙක් අවබෝධ කළා අඤ්ඤාවතසෝ කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤ එක්කෙනෙක් අවබෝධ කළා මේ දහම් ඇස පහල වුණා. ඒ අවබෝධ කළා කියන්නේ මතක තියාගෙන රහත් වුණා නෙමෙයි.
නිරෝධේ ඥානේ ප්‍රඥාවෙන් දැක්කා.
ඔව්. මේ කියන්නේ මොන වගේ එකක්ද කියලා දර්ශනය පහළ වුණා. අර පුතග්ජන භාවයෙන් මිදුණා. බලන්න එතන. දැන් අපි ඒකයි මේ සේක ඥානයේ දැක්ම තමයි මේ කතා කරන්නේ. රහත් වීම නෙවෙයි. රහත් වීම ගැන අපිට හිතා ගන්නවත් බැහැ. ඒකට සෝවන් වෙන්න අවශ්‍ය දේවල් තමයි මේ කතා කරන්නේ. අපේ දැක්ම පිරිසිදු වෙන්න ඕන ඒ සඳහා. ඊතර වෙන දර්ශනයක් බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ කියන ඒ දැක්ම එන්න ඕන. තවත් ලෝකෙට ආйти දැනුමක් ගොඩ ගහගන්න නෙවෙයි. මම දන්නවා කියන එකට එන්න නෙවෙයි. ඒකට ඔය දැක්ම එනකන් අර මම දන්නවා කියලා පෙන්වන්න හදනවා මිසක් අර ධහමට අනුගත වෙන්න එහෙම වෙන්නේ නැහැ. ඒකයි මේ ධහම අහන්න ලොකු ඉවසීමක් වුණා. තමන්ගේ මතවලට ගැලපුවොත් ඇහෙන්නෙම නැහැ. තමන් දන්න ධහමට මෙච්චර කල් දන්න බුදු ධහමට ගැලපුවොත් මේ කියන එක ඇහෙන්නෙම නැහැ. අනුගත වෙන්න බැහැ. ඒකට අපේ ඉවසීම තියෙන්න ඕන. අපේ මත ටික පැත්තකින් තියලා සාවධානව අහන්න. හොඳින් කන්‍යම අහන්න. සංසුනාත සාදුකම් මනසිකරෝත කියලාමනේ බුදුහාමුදුරෝ දහම් දේශනා කරන්නේ. ඔන්න දහම දේශනා කරන හොඳින් අහන්න. හොඳින් මනමින් මෙනෙහි කරන්න. ඒකට ඒක කරන්න බෑ තමන්ගේ අදහසකට ගැලපුවා. හැබැයි මම හැමදාම කියන්නේ අපිට අමාරුම වැඩෙත් ඔන්න ඕක. අපේ අදහස් නොදා මේක අහන එක කරන්න බැරි කම. ඒ ගුණය අපේ වැඩිලා නැහැ. ඒකට අපිට කරන්න දෙයක්වත් නැහැ. ඉතින් තව තව ඔය දහම අහනකොට හැමදාම ඇහෙනවා ඕක නෙමෙයි මේ කියන්නේ කියලා ඇහෙනකොට ඉතින් ටිකෙන් ටික හරි මේක හොයන්න පටන් ගන්නවනේ. එකන අපි දන්නේ කර ගලප ගලප කිය කියා හිටියට හැමදාම ඇහෙන්නේ ඕක නෙමෙයි මේ කිය. ඒ සමහරෙක් මේ හැමදාම බණිනවා විතරයි දහමක් කියන්නේ කියලා පැත්තකට යන පිරිසක් ඉන්නවා කරන්න දෙයක් නැහැ. කවදා හරි තමන්ගේ පැත්තෙන්ම මේක අවබෝධ වෙනකන් ආයෙ තව අහන්න. ඉන්නත නැවත අහන්න කියတဲ့ එක තමයි කියන්නේ. නෝනින් විමසන්න සාකච්ඡා කරන්න. හරිද මේක පැහැදිලි ධර්මයක්. දකින්න පුළුවන් දෙයක් අවබෝධ කරන්න පුළුවන් එකක් මේ කියන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર රවි අප්‍රමාණ පිං.